गारो श्रियानी विजय विक्रम मंत्री तुम्ही
गारो मूलासनारूढ़ मंत्री तुम्हें विशेष मे अवस्था वलबादी संबंधी मम स्तुतिवंत वेनवा विशेषेन्म समृद्धि व्यापारे अपे रटे हदवत वन मे समृद्धि व्यापारे गेन कथा करादि विशेषेन्म मे निर्माणे करलद अमात्य एसवी दिशा नायक एमत्तुमान एवत वराक मे अमात्यांशीय नायकत्व धरणावस्थावे अमात्यवरे अवश्यन नोविसिंदुनु प्रश्न सियाल विसंदा गणीमे अवश्यता व्यक्ति नो मे सेवकेंगे विशेषेन्म मे अय इल्ला सिटिन विश्राम वेटुव एवगे मार्थ साधके गेवल तीयन एक अयकर नैवत लबा गण मे लबा देन्न कटयुतु करन्ने कियन इल्लीम मम विशेषेन्म गरु एमत्तुमागेन करनु एवगेम विशेषेन श्रेष्ठ निलधारीन गेन कथा करद्दी अंपार दिस्ट्रिक्के श्रेष्ठ निलधारींगे विशाल गेटलु तीयनवा गरु एमत्तुमणि 2014 अयवेयेदी रजे श्रेष्ठ निलधारींट यतुरु फेदियक् देन्न योजना करला दुन्ना विशाल पिरिसकट दुन्ना नमुत् अंपार दिस्ट्रिक्के हारदास गाना 5000කට කිට්ටු ගාණක් ඉන්නවා මේ යතුරු පැදිය නොලැබිච්ච අය මේ වෘත්තීය සංගමයේට සමෘද්ධි නිලධාරීන්ගේ මේ කට්ටි ඔක්කොම එක වෘත්තීය සංගමයක මේ අයිතිය ඉල්ලනවා නමුත් රවි කරුණානායක මුදල් ඇමතුමා පසුගිය දිනක මේ පාරවල් හදලා තියෙන නිසා ඕන නැහැ කිව්වා අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ ඈත එපිට ගම්මානවල කොන කොනට යන්න पारे आना वाहन के गियो पैय तूना हाथरा किया ना एक प्रादेश लेखा कोट्टाशे की ना ये कोट्टाशे कोने थे आने आईने में दिए ना गम्मा ने थे आने इतनी ऐसे में गैटलू थी ना डिस्ट्रिक्ट के का मैं विशाल प्रश्निया कितनी करला ये वाके में आंडू गान्ने वेला आवित पोरंडू आदुना मैं बाइसिकले देना මේ නිලධාරීන්ට මේ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ එක අපි නැත්තම් විශේෂ අසාධාරණයකට ලක් කළා වෙනවා මේ නිලධාරී රටේ තව ඉන්නවත් ඇති සමහරට මන් දන්නේ අනිත් දිස්ත්‍රික් වල ඉන්නවද කියලා ඒක පරිපාලනයේ වැරැද්දක් ගරු එමෙතුමනි පරිපාලනයේ විසින් කරන ලද වැරැද්දක් මේ නිවැරදි කරන්න කියලා මං ඉල්ලා සිටිනවා ඒ වගේම අද විශේෂයෙන් මම මේ කතාව බොහොම අමාරුවෙන් මේ වෙලාව ගත්තේ ගරු එමෙතුමනි මේ රටේ අද වෙලාව තිබුණ නැහැ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාගෙන තින අඩි පහක් අරගෙන විශේෂයෙන් වැදගත් තියෙන ප්‍රශ්නයක් මේ ඒජින් වයස්ගත වීම පිළිබඳ ප්‍රශ්නය මං හිතුවා අපි කතා කරන්න ඕනේ ඔබතුමාගේ අමාත්‍යාංශයට අයිති විෂය කරුණා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ වෙනකොට අපේ රටේ 2011 ජනගහන සංගණනීයට අනුව 12.2% ජනගහනයෙන් 2,26,3,723ක් වෙච්ච ජනගහනයෙන් 12.2% කියන්නේ 24,68,329ක් වැඩි හිටිය 2011 අවුරුදු 60 සම්පූර්ණ වෙච්ච අය හිටියා මේ ප්‍රමාණය 2030 වෙනකොට 124ක් දක්වා වැඩි වෙනවයි කියන කාරණේ ඇස්තමේන්තු ගත කරලා තියෙනවා අපේ ජනගහණයෙන් 4න් එකක් වයස්ගත අවුරුදු 60ට වැඩි පුජ්‍යලයන් වුණාම මේ රට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ අය රැකබලා ගැනීම මේ අය නඩත්තු කිරීම පිලිබඳ විශාල ගැටලුවකට මුහුණ දෙනවා ඒ වගේම අද මේ වෙනකොට අපේ රටේ තිබුණු සංස්කෘතියක් දරුවන් විසින් දෙමව්පියන් රැකබලා ගැනීම ඒ සංස්කෘතියත් බොහෝ දුරට ගිලිහී යමින් තියෙන යුගයක මේ කාරණිය විසඳන්නට රජයේ මැදිහත් වෙන්නට ඕනේ විශේෂයෙන් මේ ප්‍රශ්නය විසඳන්නට ගරු ඇමතිතුමාට ශක්තිය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් හදලා වැඩපිළිවෙලක් හැදීමේ හැකියාව තියෙන අමාත්‍යවරයෙක් මේ අමාත්‍යංශ ඉන්න වෙලාවේ මම විශ්වාස කරනවා මේ වැඩේ රට ජාතිය වෙනුවෙන් මේ රට ගොඩනගන්නට දායක වෙච්ච අපේ වැඩිහිටියන් වෙනුවෙන් අපි කළ යුතු යුතුකමක් සහ වගකීමක් ඒ වගකීම ඉටු කරලා දෙන්න මේකට නායකත්වය අරගෙන කටයුතු කරන්නේ කියන ඉල්ලීම ගරු ඇමතිතුමාගෙන් කරනවා. ඒ වගේම 2050 වෙනකොට අපේ රටේ වැඩිහිටිය 30%ක් විතර වෙනවා ගරු ඇමතිතුමනි. ඉතින් ඒ නිසා වැඩිහිටි ජනගහනය පිළිබඳ කතා කරද්දී අපි විශේෂයෙන් මේ වැඩිහිටියන් මුහුණ දෙන මේ ගැටලුව ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරලා විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා මේකට අනුකාරක සභාවක් හරි කාරක සභාවක් මොනවා හරි ක්‍රමවේදයක් සකස් කරන්න කාරක සභාවක් පත් කරලා අපිත් උදව් කරන්න අපි පහුගිය දවස්වල කරු ඇමතුමිය ඇත්තටම අපටත් අවධානය එතරම් යොමු නොවෙච්ච කාරණයක් නමුත් ද ඒසියන් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඇසෝසියේෂන් කියන ආයතනයේ අපි මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 11-12 හොඳ සමුළුවක් තිබුණා. ඒ සමුළුවට අපි සහභාගී වුණා. එහිදී ඇත්තටම මේ මහා අවදානමක් මේ රටට තියෙනවා. සිංගප්පූරුව, ජපානය වගේ රටවල් අයවැයෙන් විශාල කොටසක් වෙන් කරනවා වැඩිහිටියන් වෙනුවෙන්. හැබැයි අපේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් මේ රුපියල් 2000 දෙන එකයි මේ පුංචි පුංචි රුපියල් 2300 ආධාර දෙන එකයි තමයි කරන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් රෝහල් ටිකත් පෞද්ගලීකරණය වෙනවා ඉදිරියට. ආරම්භ කරා මේ ප්‍රයිවට් රෝහල් වල මේ රෝහල් ආරම්භ කරන්නට රජයේ රෝහල් ඇතුලේ ඉතින් ඒකටත් වාට්ටු ගෙනියන්න ඉඩ දෙන්න. ඉතින් මේවා ටික ටික දීලා අවසානයේ මේ වැඩිහිටියෝ ටික හොඳටම වැඩි වෙන කාලෙට රටට දරා ගන්න බැරි වෙන කාලේ වෙනකොට මේ රෝහල් දැනට තියෙන රෝහල් වල තියෙන මේ තත්ත්වයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් ඒ වැඩපිළිවෙලක් හදන්න විශේෂ කාරක සභාවක් පත් කළා. ඒ අවස්ථාව ඇති කරන්නේ කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි වැඩිහිටි නිවාස අපිට විශේෂයෙන් පිහිටුවන්න වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට රක්ෂණ ක්‍රම විශේෂයෙන්ම මේ රටේ රජයේ සේවකයන් නොවන අයට දැන් අනාගතයේ ඉක්මනින් මේ ඇතිවෙන කණ්ඩායමට අයවැයෙන් මුදල් කොටසක් වෙන් කරගන්න කටයුතු කරන්න වෙනවා. ඊළඟට රක්ෂණ ක්‍රම දායකත්ව විශ්‍රාම වැටු මේ වගේ ක්‍රම ඉක්මනින් හඳුන්වා දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණය ඉටු කරන්නේ කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේ අයවැය යෝජනා කරා රාජ්‍ය සේවකින්ගේ අර්ථ සාධක අරමුදලයි සේවක භාරකාර අරමුදලයි එකතු කරලා ඒකාබද්ධ අරමුදලක් හදන්න. ගරු ඇමතිතුමනි ඒක නතර කරන්නට ඕනේ. අපි මේ අනාගතයේ තියෙන මේ මහා අවදානම විසඳන්න තමයි විශ්‍රාම වැටු දෙන්නේ. ඒ නිසා මේ අයට තියෙන ගෙයක් හදාගන්න තියෙන අවස්ථාව නිවාස ණයක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ වගේ කාරණාවලදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මේ ආණ්ඩුවේ ඉන්න වෙලාවේ මේවා යහපත් අතට හරවන්නට කටයුතු කරන්නේ කියන ඉල්ලීම කරනවා. ඒ වගේම විශේෂයෙන් ලෝකයේ සමහර රටවල් වැඩිහිටියන් වෙනුවෙන් විවිධ පාඨමාලා හදලා තියෙනවා. වෘත්තීය පුහුණු වැඩසටහන් හදලා තියෙනවා. මැලේසියාව වගේ රටවල වැඩිහිටියන්ට විශ්වවිද්‍යාලෙම උගන්වනවා සෙනසුරාදා ඉඳලා. ඉතින් ඒ වගේ වෘත්තීය පුහුණු වගේ දේවල් දීලා අපේ රටෙත් පුළුවන් මේ අයගෙන් වැඩ ගන්න තව. එය එහෙම වුණොත් තව නිරෝගී වෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කියන ඉල්ලීම කරමින් ඒ වගේම විශ්‍රාම වැටු ගිය අයවැයේදී අලුතෙන් බැඳෙන රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටු ලැබීමේ අයිතිය අහිමි කරා දැන් ඒ අයටත් අපිට අලුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම විශ්‍රාමකීන්ට වැඩි වෙච්ච රුපියල් 10,000 ලැබෙන්නේ නැහැයි කියන කාරණේ මට මේ අද පණිවිඩයක් හම්බුණා. චක්‍රලේඛයක් 24/2014 චක්‍රලේඛය අනුව දෙදස් පහළවේ ඉන්නන් දෙන්න තීරණය කරා. නමුත් දෙදස් දාසේ තලුත් චක්‍රලේකයක් ගහලා දෙදස් පහළවේ අයට අහිමි වෙනවාද කියනදේ. මම විශේෂයෙන්ම ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා, අපේ රට මේ ගොඩනගන්න වැඩ කරපු ඒ රාජ්‍ය සේවකයෝ විශාල කැපකිරීමක් කරපු අය, විශ්‍රාම වැටුප්වල විශ්‍රාමිකයන්ගේ තියෙනවා වැටුප් විෂමතා. වැටුප් විෂමතා නැති
විනාඩි දෙක කාලයක් තියෙනවා, විනාඩි දෙකක් තියෙනවා.
ඔබතුමනි විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා නැති කරනවා වගේම ඒ පඩියට එකතු කරපු රුපියල් 10,000 ඒ සෑම විශ්‍රාමිකයෙකුටම ලබා දෙන එක කළ යුතුයි. අද නැත්තම් මේ තියෙන ජීවන බර ඔවුන්ට උහුලන්නට බෑ. ඔවුන් ජීවත් වෙන්නේ අමාරුවෙන්. බෙහෙත් ටිකක් ගන්න ගියොත් විශාල මුදලක් වැය කරන්න වෙනවා. වයසට යනකොට ලෙඩ වෙනවනේ හැම කෙනෙක්ම. ඉතින් ඒ නිසා මේ අයට 10,000 වැඩි කරපු එක ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මේ විෂය බාර ඇමතිවරයා විදියට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පසුගියදා විශාල අරගලයකින් පස්සේ ආබාධිත රණවිරුවන් ලබාගත් විශ්‍රාම වැටුප් අයිතිය මැරිච්ච අයටත් දෙන්න තීරණය කරා. ගරු ජනාධිපතිතුමා ඒ තීරණය ගත්තා. ඒක හොඳයි. ඒ වගේම පසුගියදා අපි ගියා පදිය තලාවේ, කොළමන් තලාව කියන ගමේ මලගෙදරකට. ඉතින් විශ්‍රාමි මේ හමුදාවේ ඉඳලා ආබාධිත වෙච්ච කෙනෙක් මිය ගිහින් තිබුණේ. රණවිරු අධිකාරියෙන් ඇවිල්ලා හිටියා. හැබැයි හමුදාවේ අර උපහාර මොනවත් නැහැ. ඉතින් අවසාන මොහොතේ ආවා සෙබළු 6 දෙනෙක්. දැන් ඉතින් යුද්ධයක් නැහැනේ. සෙබළුන් ටිකක් එවන්න පුළුවන් මේ රට බේරගන්න කැප වෙච්ච අයනේ. ඒ අයට ඒ රාජ්‍ය ගෞරවය දෙන එක ඒ වැඩසටහන කරන්නේ කියන ඉල්ලීම මම විශේෂයෙන් කරනවා. ඒ වගේම මේ අය තැපැල් සේවය
ගරු මන්තුමේ අවසන් කරන්න
එක කාරණයක් කියලා අවසන් කරනවා. මම පත්තරේ තිබුණ පහුගිය දවස්වල උපතැපැල් ස්ථානාධිපතිවරුන්ට විශ්‍රාමයේ අහිමි වෙලා සේවයෙන් 60 සම්පූර්ණ වුණාම ඉවත් කළා කියලා බඳ ඒ උපතැපැල් ස්ථානාධිපතිවරු 150කට මේ වෙනකොට විශ්‍රාම වැටුප අහිමි වෙලා තියෙනවා. ඒ අය බඳවාගත්ත වෙලාවේ සුදුසුකම් තිබිච්ච අය. හැබැයි විශ්‍රාම යනකොට ගණිතයේ විෂය එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුදු 40කට විතර කලින් සේවයට බැඳිච්ච අයට සේවයෙන් විශ්‍රාම ගන්න වෙලාවේ සුදුසුකම් බලනවා නම් විශ්‍රාම වැටුප හදන්න ඒක වැරදි. ඒ නිසා මේ අය බඳවාගත්ත කාර්ය පටිපාටියට අනුව විශ්‍රාම වැටුප හදන්නට ඒ ඔබතුමා සහයෝගය දෙන්න. මේ අපේ
ජාතිකය අවසන් කරන්න
ඉටු කිරීමක් වෙනවා. මේ කාරණා අපි ඉටු කරොත් ඒ නිසා මේ කාරණා කෙරෙහි විශේෂ අවධානය යොමු කරලා ඉක්මන් වැඩපිළිවෙලක් රට වෙනුවෙන් සකස් කරන්න කියලා ඉල්ලා සිටිමින් මානෙහෙඳ වෙනවා.
ස්තුතියි. ගරු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, ඕඩර් ප්ලීස්. මූලාසනට ගරු එඩ්වර්ඩ් ගුණසේකර මන්තුමා.
සමාජ සවි බල ගැන්වීම් සුභ සාධන අමාත්‍යාංශයේ පැරිශිරිසය ගැන කතා කිරීම ලැබීම ගැන සතුටුයි. ඒ වගේම මා හිතාදර අමාත්‍ය එස්.වි. දිසානායක මැතිතුමා ඉතිහාසෙ සිටම මගේ දේශපාලන ජීවිතය පටන් ගත් දවසේ ඉඳ රත්නපුරයේ මැතිවරණයේදී ජාතික සංවිධායකයෙක් ලෙස මට දුන්නේ සහයෝගය, එතුමා සමඟ බොහොම මිත්‍රශීලීව මේ අමාත්‍යාංශයේ වැඩ කරන්න ලැබීම වාසනාවක් කියලා හිතනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සමාජ සවි බල ගැන්වීම් සමාජ සේවා සුභ සාධන අමාත්‍යාංශයේ අපි කළ පහුගිය ටිකේ කළ වැඩ කටයුතු ගැන විශාල වාර්තාවක් අපි ළඟ තියෙනවා මෙතන. 2015-21 දී නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජ ජනරාජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව සමාජ සවි බල ගැනීම සභාව සුභ සාධන අමාත්‍යාංශය පිහිටුවන ලදී. අඩු වරප්‍රසාද ලාභීන් හා අවාසි සහගත තත්ත්වයන් ඉවසන ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක භාවය නංවනු වස් කාර්යක්ෂම ප්‍රබල ඵලදායි මෙන්ම ජනහිතකාමී සමාජීය ආර්ථිකමය සේවායන් සැපීමේ මෙහෙවර පෙරදරිව මේ අමාත්‍යංශය කටයුතු කරනු ලැබේ. ගරු මුලස්නාරුදු මන්ත්‍රීතුමනි, දැන් අපි මේ අමාත්‍යංශය ගැන කතා කරද්දි අපි විවිධ කතා ඇහුවා දෙපැත්තේම පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ, ගෞරවනීය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ. මුලින්ම මම කැමති අපේ සරවණ භවන මන්ත්‍රීතුමා යුද්ධෙන් පීඩා විදි ජනතාව 82ක් ඉන්නවා කියලා කිව්වා. සුදුසුකම් ඇති ගුරුවරුන්ට පෙරපාසල් ලබා දෙන්න කියලා යෝජනාවක් කළා. මම හිටියේ එස්.වී. දිසානායක ඇමතිතුමා සමග. එතුමා කිව්වේ ඒකට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒක මගේ කතාවේදී කියන්න. ඇත්තෙන්ම 82ක් වූ ඒ ජනතාවට අපි සේවය කරන්න බැඳී ඉන්නවා. මොකද යුද්ධෙන් පසු අවතැන් වූ ඒ ජනතාවට තමයි වැඩිම ප්‍රමාණයක් කරදර තියෙන්නේ. ඒ ගැන සොයා බලා ඒකට උපරිම ඒ අවස්ථා ලබා දෙන්න, පෙරපාසල් ගුරුන්ට අවස්ථා ලබා දෙන විදිහට එතුවා පොරොන්දු වෙන බව එතුවා පවසන්න කියලා කිව්වා. ඒ වගේම ඊට පස්සේ රංජිත් වද්දෝ වණ්ඩාර ගරු ඇමතිතුමා සමෘද්ධි නිලධාරීන් පහුගිය ටිකේ දේශපාලන යොදාගත්තා, දේශපාලනට යොදාගත් ආකාරය. ඒ වගේම එවැනි දේවල් ඉදිරියට සිදු නොයුතු ආකාරය ගැන බොහොමොද කතාවක් කළා. ඇතෙම්ම අපි කවුරුත් දන්න උගුරට හොරා බේත් ගන්න ඕනේ නැහැ. සමෘද්ධි නිලධාරීන් පහුගිය යුගයේ කොහොමද යොදාගත්තේ දේශපාලනට කියන එක, ඒ අය ගස් බැන්ද හැටි, ඒ අයට තර්ජනය කරලා මීටින් වලට ගෙන්න ගත්ත හැටි, අර එක් මන්ත්‍රීවරයා කිව්වා වගේ ඡන්දෙ දාන ස්ථානයේ ඒ ගෝඩි පඩංගුවේ ඇතුලෙන් ඡන්දෙ දාපු පක්ෂයේ පේනවා. ඒ හින්දා කවදාවත් රවට්ටන්න උත්සාහ කරන්න එපා. අපිට කාට ඡන්දෙ දුන්නේ කියන එක අපි දන්නවා. ඒ හින්දා අපේ මීටින් එකට එන්න ඕන. නැත්තම් මේ සමෘද්ධි ලාභින්ට දීමනා දෙන්නේ නැහැ. සමෘද්ධි නිලධාරීන්ට උසස් වීම ස්ථීරකම් කරන්න දෙන්නේ නැහැ කියලා කිව්ව දේවල් ගැන කතා වුණා. ඇත්තෙන්ම ඒ දේවල් වුණා පහුගිය ටිකේ. ඒ දේශපාලන පරිගැණීම් සිද්ධ වුණා. ඒවා නෑ කියන්න බෑ. නමුත් අද තියෙන ජාතික ආණ්ඩුව සියලු පක්ෂවලට සියලු ජාතීන්ට බහුතරයකට බෙනිෆිට් හැබෙන බහුතරයකට පහසුකම් සහ දේවල් ලැබෙන ආණ්ඩුවක් තමයි අද ලැබිලා තින්නේ. අද කාටවත් පරිගන්නට බෑ. මොකද ගරු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයෙන් යම්කිසි දෙයක් කෙරෙද්දී ඒට හා සමානව ගරු අගමැතිතුමාගේ පාර්ශවයේ එක්සත් ජාතික පක්ෂයේ අයටත් ඒ දේම සිද්ධ වෙනවා. ඒක ටිකක් දරාගන්න අමාරුයි. මොකද ඒ දේශපාලන සංස්කෘතිය ලංකාවට හුරු නෑ. ලංකාවට හුරු වෙලා තිබුණේ හැමදාම මැතිවරණයකින් පස්සේ මැතිවරණ ප්‍රතිඵලයේ අහලා ගිහිල්ලා ගෙවල් ගිනි තියන එක, අතපය කඩන එක, මිනි මරණ එක, වෙඩි තියාගන්න එක. නමුත් පහුගිය ජනවාරි 8 වෙනිදාන් පස්සේ තමයි අවම පහරදීම්, ඇත්තට පහරදීම් ගැන හාංකා 20ක් වාර්තා වුණේ තත්ත්වයක් උදා වුණේ. එසේ දේවල් වුණේ නැහැ. ඉතින් ඒ දේ වුණේ මං හිතන්නේ මේ පක්ෂ දෙකේ එකමුතිය සම්මුතිය මේ සභාගත ආණ්ඩුව කියන එක තමයි ජනතාවගේ, බහුතර ජනතාවගේ මතය. පාවෙන ඡන්දවල සහ බහුතර ජනතාවගේ මතය මේ සාමකාමී තත්ත්වය. ඒක අපේ අමාත්‍යංශිනුත් අපි බොහොම මොනවට පැහැදිලි කරලා තියෙනවා. ගරු ඇමතිතුමා අපි දෙන බොහොම ගෞරවයෙන් සියලු දෙනාට සියලු පක්ෂ දෙකේම තුනේම අයට සමසමව අවස්ථා බෙදා ගනිමින් මේ දේවල් කරගෙන යනවා කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම ගරු රංජිත් මද්දෝ මණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ තවත් කරුණක් තමයි මේ ගිනි පොලි නවත්තන්න කියන එක. ඇත්තටම ගිනි පොලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන අහද්දී ගරු එස්.පී. දිසානායක ගරු කැබිනට් ඇමතිතුමත් ප්‍රකාශ කළා මේ සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන 140ක්. මේ බිලියන 140 දාලා තියෙන්නේ මම දන්න විදියට අපේ ඇමතිතුමත් කියයි පීපල්ස් බැංක් එකේ, කමර්ෂල් බැංක් එකේ සහ ඔය වගේ බැංකු කීපයක තමයි දාලා තියෙන්නේ. ඊට වඩා පොලි හම්බෙන ක්‍රමයක් එතුමා කිව්වා. ඒක මේ බොහොම ජනප්‍රිය මාතෘකාවක් මේ කාර්යයේ, අර බොන්ඩ් ඉෂුස් ගන්න එක. දන්න ඒක කට්ටිය වැරදි විදිහට අවබෝධ කරගනීද කියලා. නමුත් එවැනි දෙයක් කළොත්, එවැනි බැඳුම් කරගත්තොත් අපිට මේ ඒ ලැබෙන ලාභයෙන් මේ බිලියන 140 එවැනි තැනකට ආයෝජනය කරලා ගත්තොත් එවැනි ලැබෙන ලාභයෙන් අර රුපියල් 2018 අර අහිංසක ආච්චිලගෙන් 100 ළඟින් රුපියල් 100 කපන්න වෙන්නේ නැහැ. ඒ විශාල ලාභයක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි ඉදිරියට කතා කරමු. හොඳ යෝජනාවක් ඒක. ඒ හින්දා අපි ඒ යෝජනාව ගැන බොහොම සැලකිල්ලෙන් අවධාරණයෙන් බලා සිටිනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම ඉන්පසු කතා කළ මා මිත්‍ර ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ඉතාම හොඳ යෝජනාවක් කීපයක් කළා, ඉතාම හොඳ කතාවක් කළා. එතුමා කිව්වා මේ නම මාරු කරන්න යන එක සමෘද්ධි කියන එක ගෙනාවා දිවි නැගුම කියලා. දිවි නැගුම කියද්දි ඒක ගේද්දි බැසිල් රාජපක්ෂ මහත්තයා යාන්තම් අපේ එස්.බී. දිසානායක ගරු ඇමතිතුමා මේකේ ඝන පිහිටවල තියෙන්නේ මේ නම වෙනස්කරන්ඩ හදපු කෙනාගේ ඔළුව සත්කඩකට පුපුරා යනවා කියලා බොරුවක් කියලා යන්තම් ඒක යන්තම් ෂේප් කරගත්තා. ඒ එහෙම කියලා මේක ජීවම් කරලා මේක ඝන පිහිටවල තමයි මේ නම හදලා තියෙන්නේ. එහිඳන් මේකට අත තියන්න එපා කියලා බය කරලා තමයි වෙනස් කරගත්තේ. හඳුන්නේත්තේ මන්ත්‍රීතුමා කිව්වා මේ නම වෙනස් කරලා මේ නම වෙනස් කරන එක නිකන් වචනයක් වගේ කිව්වට මේකේ බෝඩ් වෙනස් කරලා පොත් පිංචවල් ගහලා එක එක දේවල් කරලා මුද්‍රිත ගමුව මුද්‍රණය කරන ගාස්තු මේ සියලු දේවල් වලට යනවා. හරියටම ගානේ තුමා කිව්වා 4,91,00,000. ඉතින් ඇත්තටම මේ නම් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන රටවල මේ වගේ නම් වෙනස් කරන්නේ නැහැ. නම් වෙනස් කරන්නේ ඇයි? ඒ මුදලත් අපිට මේ ඒ දුප්පත් ජනතාවට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳ යෝජනාවක්. මම ගරු ඇමතිතුමාට කියනවා ඒ නම් වෙනස් කරන්න එපා. ඒ සුනිල් හඳුන්නෙත්තේ මැතිතුමා මන්ත්‍රීතුමා කිව්වා ඒ දේ හොඳ යෝජනාවක්. ඒ වගේම එතුමා කිව්වා මේ හාල් කිලෝ 5 කතාව. ඇත්තම හාල් කිලෝ 5 කතාව කියද්දි හොඳ කතාවක් කිව්වා අපේ චාල්ස් විමලානන්ද මන්ත්‍රීතුමා. එතුමත් කිව්වා මේ සතෝසේ තියෙන හාල් විකුණන්න තමයි මේ ගේමක් ගහන්න යන්නේ කියන එක. ඉතින් ඒකට අපි හොයලා බලන්න ඕනේ. ඇත්තෙම හාල් කිලෝ 5ක් දීලා ඒක සමෘද්ධිලාභින්ගෙන් අය කරගන්න යනවා. ඉතින් ඒක ප්‍රායෝගික නැති කතාවක් තමයි කිව්වේ. මං හිතන්නේ මේ වගේ වැෂීර්ෂයක් ගැන කතා කරද්දී අයවැය මේ වගේ යෝජනා එන එක මේ පටු දේශපාලනය අතහැරලා අපි රටක් ඉදිරියට යද්දී මෙවැනි යෝජනා අපි ඒකාධිපති රජයක් නෙමේ, අපි ඇහුම්කන් දෙන රජයක්, සවන් දෙන රජයක්. හොඳ යෝජනා පිළි අරගෙන බොහොම සාවධානව ජනතාවගේ හරට කන් දීලා ඒවා පිළි අරගෙන අපි ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හැටියට ඒ කතාවත් අපි අගය කරනවා. මම හිතනවා ඒක ප්‍රායෝගික නෑ. ඒ හින්දා මම හිතනවා ඒ යෝජනාව ඉදිරියේදී ඒ ගැන සිතා බලයි කියලා. ඒ වගේම ගරු ජනාධිපතිතුමාට අපි මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. වතුර බිල 100%-700%කින් වැඩි කරද්දී එතුවා වහම ක්‍රියාත්මක වෙලා ඒ වගේ දේවල් වලට කෙලින්ම තමුන්ගේ ප්‍රතිචාරය දැක්වුවා. ඉතින් මං කියන්නේ ඉස්සර එහෙම දෙයක් තිබුණේ නැහැ. ඉස්සර එක පවුලක් වටා 167ක් අය වෙන් කරගෙන කාටවත් කතා කරන්න නැගිටින්න විරුද්ධ වෙන්න තිබ්බේ නැහැ. විරුද්ධ වෙන එක්කෙනා සුදු වෑන් එකෙන් අරන් ගිහිල්ලා අතුරුදහන් කරලා දැම්මා. දැන් ඒ වගේ දේවල් නැහැ. අපි තමුන්නාසලගේ යෝජනාවල් ගෞරවයෙන්, ඉතාම ගෞරවයෙන් පිළි අරගෙන ඒවා හොඳ යෝජනාවල් නම් ඒවා ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී ඉන්නවා කියන එක බොහොම අවංකව නිහතමානීව කියන්න ඕනේ. ඒ වගේම එතුමාගේ කතාවේ කිව්වා ගරු හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා සමෘද්ධි දීමනාව ලැබෙන දිනය විධිමත් කරන්න කියලා. ඒ කියන්නේ මේ එන අසරණ සමෘද්ධි ලාභින් එන දිනයක් දැන් නැතුව එක දිගට ත්‍රිවිල් වල බස් වල ඇවිල්ලා මේක ගන්න රස්තියාදු වෙනවා කියන එක. ඉතින් එතකොට අපේ ගරු ඇමතිතුමා ප්‍රකාශ කළේ මාසයේ 8-12 දක්වා දිනවල ඒවට පිළිවෙල කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ කතාවේ එතුමා පැහැදිලි කරයි. එතකොට හඳුන්නෙත් බතුමා නැවත වතාවක් රටවිරුවන්ට ලබා දුන් මුදල ගැන ඒ ගැන ප්‍රශ්න කළා. ඇත්තෙන්ම ඒ ගැන අපි බොහොම ඇලර්ට් එකේ ඉන්නවා, බොහොම අවධානයෙන් ඉන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ වගේම එතුමා බට වංචාව ගැන කතා කළා. බට වංචාව ගැන කතා කරද්දී ඇත්තෙන්ම මේ ලංකාවේම ජනතාවට මේක බොහොම අහන් ඉන්න ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ලංකාවේ ජනතාව හිතනවා මේ හොරු ගැන කතා කරද්දි, මේ දූෂණ ගැන කතා කරද්දි අපි බට පස්සේ එලවනවා, මේ කැරම් බෝඩ් පස්සේ එලවනවා, මේ පොඩි පොඩි දේවල් පස්සේ එලවනවා කියන එක. මේක මං එදත් බොහොම පැහැදිලිව කිව්වා. මොකද මේක ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඇල්කපෝන් කියලා භයානක අපරාධකරුව හිටිය චිකාගෝවල. ඔහු හැමදාම මිනිමැරු මංකොල්ල කෑම් කළේ සාක්ෂි නොතිය. හැබැයි ඔහු කළේ මහා පරිමාණයේ මංකොල්ල කෑම් මිනිමැරු ඝාතන. ඒවල සාක්ෂි තිබුණේ නැහැ. නමුත් ඕනම හොරෙක්ට වරදින තැනක් තියෙනවා. ඒ තැන සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒ තැන බටයක් වෙන්න පුළුවන්. ඒ තැන කැරම් බෝඩ්යක් වෙන්න පුළුවන්. අන්න එතනින් තමයි කොණක් අල්ලගන්නේ. ඒ කොණ අල්ලගෙන ඒ කොණ දිගේ යද්දි තමයි විදුර මන්ත්‍රීතුමා අර ලොකු හොරා අහුවෙන්නේ. ඒ හින්දා දැන් මේ මසුන් මරන්නෙක් ඉන්නවා. අපිදු මසුන් මරන්නෙක් මසුන් මරන්න මාළු දෙල දාද්දි අනේ තිත්තය වල්ලන්න එපා, කණය වල්ලන්න එපා, කූනිස්ස වල්ලන්න එපා, කාවය වල්ලන්න එපා කියලා කියන්න බෑ. දැලට තෝරත් අහු වෙනවා, මෝරත් අහු වෙනවා, තලපතත් අහු වෙනවා, සියලු දෙනා අහු වෙනවා. ඒ හින්දා මේ බට කියන එක සුළු කියලා හිතන්න එපා. ඒ හින්දා බටේ දිගේ ගිහිල්ලා තමයි ලොකු එකාව අල්ලන්නේ. එහින්දා දැන් බටේ දිගේ ගිහිල්ලා තමයි බැසිල් මහත්තයාගේ අපි බ්‍රවුන් හිල් ඉඩම අල්ලන්නේ. බටේ දිගේ ගිහිල්ලා තමයි මල්වානේ ඉඩම අල්ලන්නේ. ඊට පස්සේ බටේ දිගේ ගිහිල්ලා තමයි අර අනිත් සීඑස්එන් නාලිකා ඒවා දේවල් අල්ලන්නේ. එහින්දා දූෂණේ පොඩිද ලොකුද කියලා දෙයක් නැහැ. අපිට ඒ මාර්ගෙන් ගිහිල්ලා තමයි පොඩි නිමිත්තක් හොයාගෙන මේ දේවල් කරගන්නේ. එහින්දා අපි මේ බට ගැනත් බොහොම විමසිල්ලෙන් එනවා කියන එක අපි කියන්න ඕනේ. ඊට පස්සේ සුනිල් හඳුන්ැති මැතිතුමා වැඩිහිටි දීමනාව ගැන කතා කළා. වැඩිහිටි දීමනාව කීයද? රුපියල් 2000යි. ඒ රුපියල් 2000න් රුපියල් 100ක් කපා ගන්නවා කියන එක. අපේ ගරු ඇමතිතුමා මා එක්ක මේ කතාවට තරහ වෙයි දන්නෙත් නැහැ. වාහනයක් දුන්නානේ පෙරේදත් වාහනයක් දෙන්නේ නැතුව මං කිව්වා එපයි කියලා. මේ වැඩිහිටි දීමනාව රුපියල් 2000යි. මේ 2000 මේ ආච්චිලා සීයලා අපේ වැඩිහිටි අපේ ඒ අම්මල තාත්තලා ගන්න මාසයක් තිස්සේ සැලසුම් කරගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව. සුනිල් හඳුන්ැති මැතිතුමාට මම එකග වෙනවා. SB ඇමතිතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මේක අරමුදලක් දාලා ඒ වැඩිහිටි නිවාස දියුණු කරන්න අරමුදලක් පිහිටන්න තමයි මේක කරන්නේ. නමුත් අපේ අද මන්ත්‍රීවරු වැඩි නැතිවද මට ප්‍රශ්නයක් නැති වෙයි මේ කියද්දි. මම හිතන්නේ අද මන්ත්‍රීවරුන්ගේ පඩිය ගැන කතා කරනවා. ඒ පඩි වැඩි කිරීම ගැන කතා වෙනවා. මම කියන්නේ අපි ඇයි වැඩිහිටියන්ගේ මේ දීමනාවෙන් මේ 100 අඩු කරන්න කියන එක මම නම් අවංකවම නියෝජ්‍ය ඇමතිවරයෙක්ට මම නම් කැමති නැහැ. මම හිතන්නේ එහෙම කරන්න එක අපි කොහොම හරි මේ සියලු දෙනා මම නම් තනි කඩේවා මට නම් ඉති ප්‍රශ්නයක් නැහැ. මගේ පඩියෙන් භාගයක් කැපුවොත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මම කැමති කවුරු හරි යෝජනා කරනවා නම් කොහෙන් හෝ මේ මුදල හොයලා මේ ආච්චිලා සීයලාගේ අපි සියලු දෙනාගේම වයෝවෘද්ධ ඥාතීන් ඉන්නවා, වයෝවෘද්ධ අම්මල තාත්තලා ඉන්නවා. අපි මේ 100 කපන එකේ සාපය, මේ සාපේ ඉතාම බලවත්. ඒ අම්මල තාත්තලා ඒ රුපියල් 2000 ගන්න යද්දි ඒකෙන් 100ක් කපාගෙන 1900 අරන් යන්නේ හිතේ සතුටෙන් නෙමෙයි. අනේ අපිට හැමෙන්න 2000නුත් මේ 100 කැපුවා නේද කියලා. එතකොට ඒ ආශිර්වාදයක් නැහැ. මම හිතනවා මා එක්ක තරහ වෙන කන්නේ නැහැ අපි ඇමතිතුමා මගේ මිත්‍රයා. මේ මම හිතනවා අපි කොහොම හරි ඒකට කැබිනට් ඇප්‍රූවල් එකක් ලැබිලා තියෙනවා. නමුත් මම හිතන්නේ නැවත හිතා බලන්න. මොකද අපේ බඩේ පටි තද කරගන්න කියලා ජනතාවට විතරක් කියලා වැඩක් නැහැ. අපිත් බඩේ පටි තද කරගන්න ඕන. මොකද අපි කෝටි 900,000 ණය වෙච්ච රටක්. එහෙම රට තමයි අපිට හම්බුනේ. නමුත් අපි ඒක කියලා මේ රුපියල් 100 මේ අහිංසක වයෝවෘද්ධ අපේ අම්මල තාත්තලාගෙන් කපන එක ඒක හොඳ මදි කියලා තමයි මගේ අදහස. එතන විවිධ යෝජනා ආවා. අපි කොහෙන්ද මේ මුදල් ටික මේ 3 කෝටි මං හිතනවා මෙතන විපක්ෂ මන්ත්‍රීවරුත් ඉන්නවා. අපි කොහොම හරි මේක හොයමු. මෙතන 3,86,00,000ද ගරු ඇමතිතුමා? 3,80,00,000 මේකෙන් එකතු වෙනවා. ඉතින් ඒක කොහොමද හොයන්නේ කියන එක ඔබතුමාලා කියන යෝජනාවකට මම එකඟ වෙන්නම්. මට නම් මට තේරුනේ. අපෝ එහි වාඩි වෙන්න බෑනේ, හොරකම් කරපු කට්ටිය වැඩින් ලොකා. ඉතින් මම කියන්නේ එහින්දා අපි පුළුවන් නම් අපි සියලු දෙනා අපි අපි සියලු දෙනාට වයෝවෘද්ධ මව්පියෝ ඉන්නවා අපි මේක සුනිල් හඳුනෙත්තේ මන්ත්‍රීතුමා ඒකරපු යෝජනාව ගැන හිතලා අපි සියලු දෙනා එකතු වෙලා අත උස්සලා මේ වැඩිහිටි යෝජනා මේ වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 කපන එකට අපි 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 විරෝධ වෙලා අපි එකගෙ වෙමු කියලා මම ඉල්ලා හිටනවා තමුන් නාසලාගෙනු ඊට පස්සේ කතා කරපු ඩග්ලස් දේවානන්ද මැතිතුමා කිව්වා වැන්දබු කාන්තාවන් රසක් ඉන්නවා මේ 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 උතුරේ ඒ අයගේ දීමනා ගැන සහ ආබාධිත දීමනාව දෙන්න උතුරේ බොහොමයක් අය ඉන්නවා ඒ අයට ඒවා ලැබිය යුතුයි කියන යෝජනාව එස්.බී. දිසානායක ගරු ඇමතුමාට එතුමා යෝජනා කළා එතුමා ඒ ගැන අනිවාර්යෙන් පෙනී හිටිනවා කියන කිව්වා එතකොට වේලු කුමාරන් මැතිතුමා හොඳ අදහස් කීපයක් කිව්වා පවිත්‍රා වන්‍යාර්චි මන්ත්‍රීතුමා ඊට පස්සේ කතා කළා එතුමිය යෝජනා වුණේ එතුමිය වචනයක්වත් අහිංසක ජනතාව ගැන කතා කළේ නැහැ මේ සමෘද්ධි ලාභීන් ගැන සමෘද්ධි නිලධාරීන් ගැන මේ නියාමකවරුන් ගැන ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ එතුමිය කතා කළේම ගරු අපේ එස්.බී. ඇමතුමා සහ අපේ මුදල් ඇමතුමා සමග ගැටුමක් ඇති කරන්නට එහෙම දෙයක් ලැබිලා වෙලා නැහැ ඒ කියන්නේ එස්.බී. ඇමතුමාම නැගිටලා කිව්වා අපිට මුදල් ලැබිලා තියෙනවා කිසිම මුදල් කැපීමක් වෙලා නැහැ කියලා. ඊට පස්සේ සමහර මන්ත්‍රීවරුත් නැගිටලා කිව්වා මෙතන ගරු මුදල් ඇමතුමා අගමැතිතුමා මේ අනිත් අයගේ මුදල් කපනවා මෙහෙ කරා වැඩ කරන්න දෙන්නේ නැහැ කියන එක. නමුත් ගරු මහින්ද අමරවීර ඇමතුමත් නැගිටලා කිව්වා එහෙම මුදල් කැපීමක් වෙලා නැහැ. අපි හොඳට මේ ජාතික ආණ්ඩුවේ වැඩ කරගෙන යනවා. ඕගොල්ලෝ වරි වෙන්න එපයි කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ කරදර වෙන්න එපා මේකට දුක් වෙන්න එපා. අපි හොඳට වැඩ කරගෙන යනවා. එහෙනම් ඒ කියන්නේ සිත් ඇවුලක් ඇති කරගන්න එපයි කියන එක තමයි මන්ත්‍රීතුමාලා කිව්වේ. ඉතින් මම හිතන්නේ පවිත්‍රා මන්ත්‍රීතුමිය පක්ෂ කෙටවීමක් ඇති කරගන්න නැතුව එතුමන්ලගේ නායකයා මම දන්න විදිහට මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා ඉතින් එතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාට තවත් සහයෝගය දීලා අපි එකතු වෙලා වැඩ කරමු කියන එක තමයි මගේ එතුමීට තියෙන එතුමීට කරන යෝජනාව. ඒ වගේම
තව විනාඩි 3ක් තිබෙනවා.
හා
තව විනාඩි 3ක් තිබෙනවා.
I thought I got 28. Yeah, I got 28. Not 18.
21. Okay, go on. Go ahead.
No, no. 10 more because I got 10 from
හොඳයි කරගෙන යන්න
හොඳයි ඊට පස්සේ මුලාසන මන්ත්‍රීතුමනි චාල්ස් විමලානන්ද මහත්මයා එතුමා කිව්වා චාල්ස් විමලානන්ද මහත්මයා මන්ත්‍රීතුමා එතුමා ප්‍රකාශයක් කළා වන්නේ මුලුතිව් වන්නේ දිස්ත්‍රික්කේ මේ ගණන් ෆේල් ගණන් පවා ෆේල් සමෘද්ධි නිලධාරීන් ඉන්නවා ඒගොල්ලෝ කොහමද මේ සමෘද්ධි නිලධාරීන්ගේ පඩි හදන්නේ ඒවා කොහමද එකතු කරලා මේ ගණන් හදලා දෙන්නේ කියන එක කිව්වා ඒ කියන්නේ පහුගිය රජයේදී මේ කිසිම මේ සුදුසුකම් නැති අයට මේ පත්වීම් දීලා තියෙනවා ඇත්තෙන්ම පහුගිය ටිකේ අපි අපේ මහජන දිනවල ඉදදී මේ අයගේ කම්ප්ලේන් එනවා පැමිණි ලියනවා මේ අයට සමහර අයට ට්‍රැක්ටර් තියෙනවා සමහර අයගේ ගෙවල් සොල්දර ගෙවල් නමුත් ඒ අයත් සමෘද්ධි මේ මේ දීමනාව බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක වැරදි දෙයක් මං හිතන්නේ ඒ තමුන්ගේ ගන්න කෑදරකමින් තව අහිංසක දුප්පතෙක්ට ලැබෙන්න નિયમિત මුදලක්. ඒ මුදල අරගෙන යා දෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒ හින්දා මම සමෘද්ධි ලැන් ලබා ගන්නා ඒකට නුසුදුසු අයගෙන් විවෘත ඉල්ලීමක් කරනවා. තමුන් අවුරුදු 10ක් තිස්සේ මේ බොරුවට මේ දීමනාව තමුන් පෝසත් වෙලා තමුන් ධනවත් වෙලත් මේක ලබා ගත්තනම් කරුණා කරලා ඒකෙන් ඉවත් වෙලා ඒක ලැබීමට සුදුසු කෙනෙක්ට මේ තියාගේ දෙන්න මේ දීමනාව දෙන්න මොකද අඩු ආදායම් ලාවී ලක්ෂ ගාණක් රටේ ඉන්නවා ඒ තියෙද්දි මැද පෙරදිග දුවා පුතා ජොබ් කරනවා සමහර අය හොඳ වෘත්තීන් කරනවා කොළඹ ඒ තියෙද්දිත් මේ අය සමෘද්ධි දීමනාව ලබා ගන්නවා කොච්චර කැතද ඒ දීමනාව ලබා ගන්න එක ඒක තනිකර වංචාවක් හොරකමක් අවුරුදු 10ක් තිස්සේ සමහර අය ලොරි බාග තියන අය තමුන්ගේ දුව පුතා සියලු දෙනා ජොබ් කරන අය මේ ධනවත් අය සමෘද්ධි දීමනාව ගන්නවා ඒක එයාට ලොකු තත්වයක් අපිට සමෘද්ධි දීමනාවක් ඒ පහුගිය රජෙන් දීලා තියනවා කියන එක ඉතින් ඒක වැරදි ක්‍රමයක් කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ ඉතින් ඒකට ඒක ජනතාවගේ පැත්තෙන් එන්න ඕන සමෘද්ධි ලාභීන් පැත්තෙන් එන්න ඕන දෙයක් කියන හැටියට මසල් කළා. ඒ වගේම මා මිත්‍ර උගත් මගේ මිත්‍රයා උගතෙක් ඌට ඒ හතරක් හම්බෙලා තියෙන ඒ ලෙවල් අපි නිතර හම්බ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසේ පద్ම උදේශාර්ථ මහත්මයා. එතුමා කිව්වා උද්ඝෝෂණය කරන අය ගැන. ඇත්තරම උද්ඝෝෂණය කරන අය ගැන මන්ත්‍රීතුමා නිකන් හිතන්න පහුගිය යුගයේ දැන් මානර රණවිරුවන් ඇවිල්ලා උද්ඝෝෂණය කළා. ඒගොල්ලෝ 2009 සිට 2015 දක්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බයයි ඔය උද්ඝෝෂණ මුකුත් දැක් කරේ නැහැ. නමුත් උද්ඝෝෂණයට සියලු වැටුප් දීලා දීමනා දුන්නට පස්සෙත් අර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා ගහන්න ගියා. ඒගොල්ල හොඳට ඒගොල්ලන්ට දුන්නා රයිට් 6 දිනක් ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන රයිට් මේක පාස් වුණා. මේක අනුමත වුණා කියලා තියෙද්දිත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේක කිව්වා. ඒ උද්ඝෝෂකයෝ අර ලූණු ප්‍රශ්නේදී උද්ඝෝෂණය කරන අයත් කිව්වලු අපි මේ උද්ඝෝෂණයට ආවේ ඇයි අපිට කිව්වලු මේකේ ප්‍රශ්නේ හරි දැන් ඉල්ලීම් දෙනවා කිව්වම කියනවලු නෑ නෑ අපිට කඳුළු ගෑස් ගහන්නකො අනේ පුළුවන් නම් අපිට ජල ප්‍රහාරයක් දෙන්නකො. ඇයි ජල ප්‍රහාරයක් කඳුළු ගෑස් කෑවොත් තමයි පත්තරේ යන්නේ. ඉතින් ගරු මන්ත්‍රීතුමා මම කියන්නේ මේ අය 2005 ඉඳන් 2010 වෙනකන් කිසිම උද්ඝෝෂණයකට ආවේ නැහැ ඉල්ලීම් ඉල්ලන්න ආවේ නැහැ. නමුත් මේ අය දැන් මේ රජය යටතේ මේ සියලු උද්ඝෝෂණ ඉල්ලීම් විශ්‍රාමැටු මේ ස්ථිර කිරීම දීමනාවලට එන්නේ මොකද? මොකද්ද හේතුව? මේ අය ෂුවර් එකට දන්නවා ඒ අයට වෙඩි තියන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙඩි තියන්නේ නැති මේ රජය මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ රජය වෙඩි තියන්නේ නැති හින්දා නෑනේ ඔලු පැලුවේ නෑනේ ඒක බොරු කතාවන්නේ නෑ. ඔයාගේ නායකයන් ඔලු පල්ලා ගස් බැන්දේ ඔයාගේ අරෝ බවිසිල්ලා පිස්සුනේ. ඇයි ඔයා ආයේ මාව හම්බෙන්න ඔබතුමා මාව හම්බෙන්න ආව ගෝල් ෆේස් හෝටලේදී බවිසිල්ලා ගහන්න එනවා කියලා අපි බොරු කියන්න එපා. අම්මා බල්ල කියන්න හරි අම්මා බල්ල කියන්න. ඔයා ගෝල් ෆේස් හෝටලේ මාව හම්බෙන්න ආවේ නැද්ද? අර ඔයාගේ මඩවලව මැරුවට පස්සේ ඔයා ගෝල් ෆේස් හෝටලේ මාව හම්බෙන්න ආවේ නැද්ද? පොයින්ට් ඔෆ් ඕඩර් එමේ ඔයි ගෝල් ෆේස් හෝටලේ. මගේ වෙලාව දෙන්න. මගේ වෙලාව. පොයින්ට් ඔෆ් ඕඩර් කියලා හෝටලයක් නැහැ. ගෝල් ෆේස් හෝටලේ තමුන්නාසේ ආව මාව හම්බෙන්න ඇවිල්ලා කිව්වා මවිසිල්ල මහත්මයා කරදර කරනවා කියලා. හරි හරි. අපි ඔක මේ සම්බුද්ධි ගැන කතා කරමු. මේ ගැන කතා කරමු.
ඔබතුමාට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඔබතුමා ඊළඟට
කතා කරන්න. උදව් අරගෙන එහෙම කියන්න එපා. මොකද ඒ කාලේ එහෙ මරණ සිද්ධ වුණා. එහෙ මිනිමරු සුද්ධ වුණා. ඒකට මම ඔයයක පෙනී හිටියා. මවිසිල්ලට විරුද්ධව පෙනී හිටියා. අපි මවිසිල්ලට විරුද්ධව පෙනී හිටියා. බොරු කියන්න එපා.
අය කතාව දැන්
ඉතින් දැන් බාන්නේ මගේ ෆ්ලෝ එකම කෑවනේ ලාන යන කතාව කෑවනේ.
දැන් කෙටි කරන්.
දැන් ඒ වගේම අපේ රෝහිණි කුමාරි මැතිණිය කිව්ව එතුමිය කිව්වා දේශපාලන පලි ගැනීම. රිලාන් පෙර ඇමතුමත් යෝජනා කළා. මොහොමුදු යෝජනා කළා. මම කියන්නේ මම මේ ලංකාවේ ජනතාවට කියනවා මම මේ දේ කියන්න ඕනේ අද දරුවන් සියලු දේවල් ලබා ගන්න දෙමව්පියන්ගෙන් සියලු දේවල් අරගෙන ඉඩම් ටික ලියාගෙන වාහනේ ගිහිල්ලා හන්දිවල තමුන්ගේ දෙමව්පියන් අතහැරලා යනවා. ඉතින් මේ වැනි දේවල් වලින් තමයි අද මේ ගරු ඇමතුමා කිව්ව වගේ අද මේ වැඩිහිටි නිවාස පිරලා තියෙන්නේ. අද රජයේ තියෙන වැඩිහිටි නිවාස 6යි. අනිත් සියලුම 300 ගානම තියෙන්නේ එන්ජිඔ වලින් නඩත්තු වෙන්නේ. ඒවල තත්ත්වය ඉතාම භයානකයි. ඉතින් මම කියන්නේ ඒවා පිරවීම අඩුකරන්න, ඒවල තියෙන ප්‍රශ්න අඩුකරන්න නම් ජන ගෙවල් වල ඉන්න දරුවන්ට තියෙන්න ඕනේ කොන්දක් කෂේරුකාවක් තමුන්ට කිරි දීලා තමුක කුසේ තියාගෙන මාස 10ක් ඉඳලා ඒ හදපු දෙමව්පියන්ව පාට ඇද නොදාන්න. ඒකෙන් තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක අපේ ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා තියෙනවා, ඉල්ලා හිටිනවා වැඩිහිටින්ට මේ වගේ දීමනා දීලා මේ වගේ දේවල් දෙන්න රජයට වෙලා තියෙන්නේ දරුවන් විසින් දෙමව්පියන්ව අමතක කරපු හින්දා කියලා.
දැන් අවසන් කරන්න.
අපේ මහජන දින වලට තාම එන්නේ මැද පෙරදිග ජනතාව. සමාජ සවිබල ගැනීම ගැන කතා කරගමු. තවත් බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙනවා. නමුත් කාල වේලා මදි හින්දා මම නැවතත් කියනවා මේ අමාත්‍යාංශයෙන් විශාල පින් ගොඩාක් කරගන්න ජනතාවට සේවයක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් අපිට ලබා දුන්නට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, ඒ වගේම අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ඒ වගේම මිත්‍රශීලීව දේශපාලන පරිගැණීම් වලින් තොරව මාසංග මිත්‍රශීලී වැඩ කරන එස්.පී. දිසානායක මැතිතුමාටත් මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඒ වගේම අපි දෙදෙනාම කිසිම පක්ෂ ભેදයකින් පාට ભેදයකින් තොරව තමුන් ආසලගේ තියෙන යෝජනා චෝදනා සියලු දේවල් නිහතමානීව විදදරා ගනිමින් ඉදිරියේදී ඒ වගේම මේ අහන් ඉන්න සිය අපේ අපි එක්ක වැඩ කරන ලේකම්බුරු ස්ටාෆ් එක සියලු දෙනා ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දිවා රැය නැතුව වැඩ කරලා අපි එක්ක උදව් වෙ මේ ජනතාව ගැන සුවය බලනවා. සියලු දෙනාට ස්තුතිවන්ත
වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. මිනාට ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා.
මම සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයට යටතේ අපේගේ නියෝජ්‍ය අමාත්‍යතුමා ගේ කතාවෙන් පස්සේ මට කතාව ලැබීම පිළිබඳව මම බෙහෙම්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ ජීව විද්‍යාත්මක දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේ මා විශ්වාස කරනවා ඔබගේ දේශපාලන දරුවා මුලින්ම 1994 පොදු ජන ප්‍රමුණ ආණ්ඩුව පිටවුවන් පස්සේ මේ සමෘද්ධි අමාත්‍යාංශයේ මේ පනත ගෙනල්ලා ඉදිරිපත් කිරීම වෙන්න ඕනේ මම විශ්වාස කරන විදිහට මං හරිනම්. ගරු අමාත්‍යතුමනි, එක බොහොම පැහැදිලි, අද දවස පුරාවටම එදා ඔබතුමා නිර්මාණය කරපු මේ අමාත්‍යාංශයේ ඒ කාලේ කිව්වේ සමෘද්ධි ව්‍යාපාරයේ සහ සමුදි ව්‍යාපාරයේ නිලධාරීන් සම්බන්ධව බොහොම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම ලොකු වෛරයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතුමා එදා ඔස්සේ ප්‍රකාශ කරේ අපි ආපු ගමන් ගහලා එලවනවා කිව්වා. ඊට පස්සේ රජිත් බන්දුබ්බාණ්ඩාර ඇමතුමා හද උදේ ඉඳන් කතා කරනවා ඒ අමා ඒගොල්ලන්ට අසාධාරණ වෙන්නේ සාධාරණ වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ පාක්ෂිකයන්ට. ඒකම අපිට මීට මට කලින් කතා කරපු අපේ මන්ත්‍රීතුමිය රෝහිණි මන්ත්‍රීතුමියක් කිව්වා අපේ පාක්ෂික නෑ එක ශ්‍රී ලංකා කාලයෙන් විතරයි සලකන්නේ මෙහෙමයි කියලා. අද ඔබතුමාගේ අමාත්‍යාංශයේ යම්කිසි කාරණාවක් සම්බන්ධව අද උද්ඝෝෂණ ව්‍යාපාරයක් තිබ්බා. ඒ ව්‍යාපාරයේ සියලුම වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිතිය සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ මෙහෙයුමක් තමයි අද අයිතිවාසිකම් ඉල්ලන්න තමයි කටයුතු කළේ. ඒ වුණාට බොහොම පැහැදිලි කරු අමාත්‍යතුමනි, මේ වෘත්තීය සමිතිය මේ සමෘද්ධි ව්‍යාපාරයේ සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමග එක්සත් ජාතික පක්ෂයේ ලේවලත වෛරයක් තියෙනවා, ලේවලින් වෛරයක් තියෙනවා. ඔබතුමා එක බොහොම පැහැදිලිව තේරුම් ගන්න කරු අමාත්‍යතුමනි අපේ. ඒක ඔබතුමාට මම අද අයවැය වලින් කපල නැහැ. මම බොහොම කරුණුත් එක්ක මම මේ බොරු වාචාලකමට මට පෙර කතා කරපු කතිකය කතා කරේ අර අපි ප්‍රාසභාවේ ඉඳද්දි කුණු ටැක්වේ ළඟින් ගියා වගේ. කිසි ගඳ ගහලා මේක ඇලි තේරුමක් නැහැ. මොනවා කිව්වද දන්නේත් නැහැ. මට කියන්න බොරු. ඒ වගේම ගඳයි වචන වල තේරුමක් නැති වරත. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ මම කියන්නේ මේ කරුණුත් එක්ක අයවැය වාර්තාවලුත් එක්ක ඔබතුමාගේ අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම 2016 මිලියන 68.2 ගාන මූලධන වියදම 1.98 බිලියන ඒකම මේ අවුරුද්දේ පුනරාවර්තන වියදම බිලියන 14යි මූලධන වියදම මිලියන 2.1යි ඒ අනුව බිලියන 52.1කින් ඔබතුමාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අඩු කරනවා. ඒ එක්කම මේ සමෘද්ධි වැඩසටහන ව්‍යාපෘතියේ බිලියන ගියවර 2016 බිලියන 40යි මේ පුනරාවර්තන වියදම් මේවර 12.8යි මෙන්න තියෙනවා 111 මෙන්න තියෙනවා. ඒකම ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඒ සමෘද්ධි අමාත්‍යාංශයේ වියදම බිලියන 1.2යි මේ ඔබතුමත් එක්ක තරහට මේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන කැපුවා නෙමේ මේ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාගේ නිර්මාණ ඔබතුමාගේ දරුවෙක් වෙච්ච නිසා තමයි මේ සමෘද්ධිය මේ අඩු කරලා තියෙන මේක සූක්ෂම මේ වැඩේ කරලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඒ නිසා අද මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ දියුණු බවට එරෙහි අරගලය සහ ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කවුද මුදල් ඇමතුමාගේ අයවැය කතාවේ 56 වෙනි පිටුව එක අමාරක් 56 සහ 57 භාගයක්. මේ කතාවේ ඔබ තුමාගේ අමාත්‍යංශයට දීපු එක සහනයක් කියන්නේ එකද කිසිදු සහනයක් මේකේ ඒ යටතේ කතා කළා එතුමා එදා මුදල් ඇමතුමා එදා කතා කරේ මොකද්ද අපේ සෙබළු අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වා අපේ සෙබළු කිලිනොච්චියට යනවා කියලා මැදවච්චියට යනවා කිව්වා අද මුදල් අමාත්‍යගේ තුමාගේ වැරදිච්ච තියෙනවනේ පැටලිවිල්ල ඒ වගේ තමයි මේවර අයවැයක් මේ වගේ අයවැය කතාවෙත් ඒකයි සමාජ සුභසාධනේ කතා කරලා තියෙන මොකද්ද රණවිරුවන්ගේ විශ්‍රාම රටු යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව කතා කරලා තියෙනවා ඔබතුමාගේ සමෘද්ධි ව්‍යාපාරයට කිසිදු වචන ටිකක් විතරක් කතා කරලා තියෙනවා සුන්දර වචන ටිකක් අර යාපාලනේ වචන ටිකක් තිබ්බනේ ඒ දවස්වල වෙනසක් ඇති කිරීම සඳහා වචන ටිකක් ඒ වගේ මූලික වචන ටිකක් දාලා තිනවා ඇමරිකාන් ඩොලර් 1.0 මෙච්චර වෙන්න ඕන එහෙම තමයි කියලා තියෙන්නේ ඇති කිසිදු හරයක් ඵලයක් නැහැ ඒදා කිරිනිච්චියගේ මැදවච්චියගේ යනවා කියලා කිරිනිච්චිය ආ වගේ එයා ඒකක් ඒකම අද මේ අයවේ මේ ආණ්ඩුව කියන්නේ සහන රසයි ජනතා සහන දූගී බව තුරන් කරනවා සියලු දෙනාට ලයි මේ භූමි තෙල් ටික මොනවද කියන්නේ 98% අපි මහින්ද රාජපක්ෂ යුගයේ විදුලි බලය ලබා දුන්නා ග්‍රාමීය මිනිස්සු 2% විතරයි තාම විදුලිය නැති භූමි තෙල් පාවිච්චි කරන්නේ ගරු අමාත්‍යතුමනි ඒක බොහොම දුලිඳු දුප්පත් සමෘද්ධිලාභී ජනතාව තමයි මේ භූමි තෙල් ටික පාවිච්චි කරලා ගෙහි එන්නේ අඳුර නිවාලන්නේ ඒ භූමි තෙල් ටික තුලින් නමුත් කියන්න කනගාටුයි ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ 211 වෙනි පිටුව බලන්න 211 වෙනි පිටුව බලන්න ඔබතුමාගේ වැය ශීර්ෂයේ දෙවෙනි වෙලුමේ ඒකේ සමෘද්ධිය භූමි තෙල් සාන ආධාර නැත 0 බජට් ඒකම ගරු අමාත්‍යතුමනි සුභ සාධන වැඩසටහන් සඳහා 0 බජට් රුපියලක් නැහැ වෙන් කළා මේකද මෙහෙමද අඳුර දුරු කරන්නේ භූමි තෙල් සානාධාරයත් කපලද මේ අහිංසක දුප්පත් ජනතාවගේ ඔබතුමාට මෙහෙමද මේ සලසකන්නේ මෙහෙමද ඔබතුමාට සලකන්නේ මේ අයවේ මෙන්න මේ බොරු නෙමෙ කියන්නේ අපි කියන්නේ ෆැක්ට්ස් ඇන් ෆිගර් එක හරිද ගරු ඇමෙතුමනි ඒ වගේම දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ මේ දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ අපි කතා කරන්න ඕනේ අපි බොහොම සම්බන්ධව වැඩ කටයුතු කරනවා මේ දිවිනැගුම දෙපාර්තමේන්තුව ආර්ථික සංවර්ධන මාතින් ඉඳලා තිබිලා දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් වෙන්නේ 2014 ජනවාරි 3 වෙනිදා පිටවන මේකේ ඔබතුමාලා ඒ පත්වීම අඩුපාඩු වෙන්නේ නැති නමුත් මේ වෙනකොටත් ඔහුන්ට ඒ පත්වීම් දීලා නැහැ. හැබැයි අපිට ආරංචියක් ආවා ඊයේ අද උද්ඝෝෂණ ව්‍යාපාරයත් එක්ක ලයිලයි කඩමුඩියේ පත්වීම් ගැහුවා කියලා 100ක් විතර. දුන්නද නැද්ද කියන එක මම නම් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. සමා වෙන්න දුන්නද නැද්ද දන්නේ නැහැ. දෙනවනම් හොඳයි. හැබැයි ඒ ඉල්ලන් ආපු අයට රංජන් රාමනායක අම්මෝ මාත්‍ය කතා කරන මුදල් ඇමතුමා මුකුත් නැහැ බෝධිසත්ත්ව කරුණාවෙන් ඉන්නා වගේ. හැබැයි තමන් වෘත්ති අයිතිවාසිකම් ඉල්ලද්දි සේවක ස්ථීරත්වය ඉල්ලද්දි අද මේ පාර්ලිමේන්තු වට රවුමේ අද කාන්තා අමාත්‍යංශයට වැයශීර්ෂය තිබ්බේ සමෘද්ධි අමාත්‍යංශයේ වැයශීර්ෂය තිබ්බේ සමාජ සෞඛ්‍ය බලගැන්වීම අමාත්‍යංශයේ ඒ වෙනුවෙන් තමන්ට අයිතිවාසිකම් ඉල්ලලා ජනතාව පාරට බහිද්දි බැටන් පුරු පෙයාල එල්ල කරන්නේ අද කාන්තාවන්ට බැටන් පුරු පෙයාල එල්ල කරන්නේ අද ඔබතුමා දන්නේ නැහැ ඔබතුමා මෙතනනේ උඩ බිම බලනවා අමාත්‍යංශයම ගහලා අමාත්‍යංශයම ගහපු එක දන්නේ නැහැ. ඕක තමයි ලෝකේ දන්නේ නැහැ, මෙලෝ දන්නේ නැහැ, එලෝවත් නැහැ, මෙලෝවත් නැහැ. ඒක තමයි. ඒක හරි. ඔබතුමා හොතන තමයි හිටියේ. බොහොම හොඳයි ඉතින් උත්තර දුන්නේ එක. බොරු ටිකක් හරි උත්තර දුන්නේ එක සන්තෝසයි. ඒකම අද මේකේ ගරු අපේ අමාත්‍යතුමනි මේකේ 60ක් 70ක් විතර මේ දෙපාර්ට්මන්ට් වලට තේ පෞගිය දවස් වල විශ්‍රාම ගියා. මේ විශ්‍රාම 60ක් 70 දිනක් විතර. ඒ අයට විශ්‍රාම ගියාන් පස්සේ 60ක තන මිය ගියා 60ක් 70ක් විතර. ඒක තමන්ගේ දරුවෝ බිරින්දෑවරු පන්ට මේක විශ්‍රාම වැටුපා ඉන්න ඕනේ. එකම අනත් දරුවෝ විශ්‍රාම වැටුප පාරතෝසිත හිමි වෙන්න ඕනේ. හැබැයි මේ පත්තිම ලිපියක් නැති නිසා ඔවුන් මේ වෙනකොටත් ඒ පවුල් දරුවෝ අවුරුදු දෙකකට කාලයක් දෙකකටත් වැඩි 96 දෙනෙක් මේ වෙනකොටත් ඉත අසරණ අන්ත අසරණ දුප්පත් තැනකට වැඩලා තිනවා. ඔබතුමාගේ දරුවෝ මේ ඔබතුමා නිර්මාණය කරපු දරුවෝ ඒ ගැන ඔබතුමා හිතන්න. ඒකම අපිතුමනි ඔබතුමාගේ අමාත්‍යංශයේ සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යංශය. හැබැයි වැඩ කරන මිනිස්සු සවි බල ගන්නව නෙමෙයි, ඉතා අසරණ දුක්ඛිත තභාවයට පත් කරන එක තමයි මේ අවුරුදු දෙක තුන වෙලා තියෙන්නේ. ඔවුන්ට පත්වීමක්වත් නොදී. ඒ නිසා ඒකම 38 දෙනෙක් ඉන්නවා විශ්‍රාම ගිය පුජ්‍යලයා. මේ ගිය 38 දෙනාට මේ වෙනකොටත් ඔවුන්ට ඒ විශ්‍රාම වැටු පරගෙන ඔවුන්ගේ සැඳෑ සමය විශ්‍රාම සුවයෙන් ගත කරන්න හැකියාවක් නැහැ. වැටුපත් නැහැ, වැටුපත් නැහැ, විශ්‍රාම වැටුපත් නැහැ. මේ දෙකම නැහැ. ඔවුන් ඉත අසරණ භාවයට පත් වෙලා තිනවා. මේවට මේවා සූක්ෂම ඔබතුමාට කරන වැඩ. අපි ඒක ඔබතුමා මේ යහපාලනේ හිටියට අපේ ගරු ඇමතිතුමනි මුදල් කප්පාදු කළා ඔබතුමාට වක්‍රාකාර ලෙස ගහලා දෙන ඔබතුමාගේ දක්ෂතාවයන් තේරුම් ගන්න. බොහොම බලාගෙන බොහොම ප්‍රවේශයෙන් වැඩ කටයුතු කරන්න. මේ කළා තියෙන එක බොහොම පැහැදිලිවම බිලියන 52ක් ඔබතුමා කප්පාදු කළා තියෙනවා. හැබැයි මේ බිලියන 52ක් කප්පාදු කළා මේ සමාජ ගොඩගන්නේ කොහොමද? මේ පැත්තට එන්න හැම වාට මේ පැත්තට එන්න වෙන්නේ. ওই පැත්තරාව මිනිසු ගහලා එනවනෝ. මිනිසු ගහන්නේ අපිට. ওই පැත්තට මේ පැත්ත හොඳනම හොඳයි. මෙයා මින්න කොන්ද කෙලින් තියන්. අපි නම් සුදු උණු ගන්න ඇමතිකමට පුරන්න ඕන. ඇමති කටුකන්නේ. කටුවට පුරන්න නැතුව ඉන්න. අපි සුදු නෑ, හොඳ සුදු කියන තමයි අපි. හරිද අප්පුවාමි? පුත්තල මේ නෙමේ පොඩ ඉන්න පප්පුවාමි. පුත්තලම්බුරුවන්ට හොඳයි
පුතෝ. ඔබතුමා වර්තාව විනාඩි 4ක් තියෙනවා.
හරිද? ඒකම. හරි 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 අයියෝ. මේක ඊට පස්සේ ඇමතුමනි මේගොල්ලන්ට
order please. order please. ගරු නියෝජ්‍ය කතානායකතුම මූල අසනෙට පැමිණෙනවා.
ගරු අපේ ඇමතුමනි අවුරුදු 20ක් දැන් 96 සමෘද්ධි ව්‍යාපාරයට 96 සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වෙන සමෘද්ධි සංවර්ධන නිලධාරියා අදටත් සමෘද්ධි සංවර්ධන නිලධාරියා විදියට තමයි කටයුතු කරන්නේ. 96 බැංකු සමෘද්ධි කළමනාකරු අදටත් සමෘද්ධි කළමනාකරු විදියට තමයි කටයුතු කරන්නේ. නමුත් වෙන අමාත්‍යංශක වෙන දෙයක කටයුතු කරන දෙපාර්තමේන්තුවක ඔව් අපි කියමුකෝ කෞක්‍ය කම්කරු තුන්වෙනි පන්තියට පත් වුණා නම් ඔව් අවුරුදු 6ක් යනකොට දෙවෙනි ශ්‍රේණියට සේවා කාලය තුල පත් වෙලා ඔව් අවුරුදු 10ක් ඇද්දී සේවා කාලය තුල ඇගීම ලක් නොවි විභාග නැතුව කඩින් මේක තියලා පළවෙනි ශ්‍රේණියට පත් වෙලා එතකොට SLS ඔෆිසර්ලා රාජ්‍ය පරිපාලන නිලධාරි තුන්වෙනි ශ්‍රේණියට බැඳුනා නම් ඒ ආකාරයෙම ඔවුන්ට රාජ පරිපාලන පළවෙනි ශ්‍රේණියටපත් වෙන්න තිබ්බා. අද ඔබතුමාගේ දරු එක තැන පල් වෙනවා. එදත් සමෘද්ධි කළමනාකරු කළමනාකරුමයි සංවර්ධන කළමනාකරු සංවර්ධන සහකාරමයි. හරිද? ඒ නිසා ඔබතුමා ඒකම ඔබතුමා මේක ඔබතුමාලාගේ උසස් වීම පටිපාටිය ගත්තාම මේක බොහොම ආවෘත දෙපාර්තමේන්තුවක්. වැයිච්ච මේකේ පටිපාටිය මෙහෙම බඳවා ගැනීම පටිපාටිය තමයි යන්නේ. නමුත් ඉහළ නිලධාරීන්ට ඉහළ තනතුරු වලට පිටින් නිලධාරි බඳවා ගන්නවා මිසක මේ දෙපාර්තමේන්තුව අභ්‍යන්තර උසස් වීම ලැබීමේ ප්‍රවණතාවය විශාල ලෙස අඩු වෙලා තියෙනවා. මං හිතන උපාධිධාරීන් විශාල ලෙස ඔබතුමාලා කළමනාකරු ඉදිරිපත් කරගත්තේ ඒ පුද්ගලින්. ඒ සඳහාම ඒ වගේ විශාල අඩුපාඩුකම් රාශියක් තියෙනවා. ඔබතුමා මේ ටික මැදිහත් වෙලා මං හිතන්නේ පුනරාවර්තන වියදම් කප්පාදු කරාම ගරු අමාත්‍යතුමනි එදිනෙදා පඩිනඩි ඒ පාරිතෝෂික මේ ජනතා මේ මේ සේවක සුබසාධනෙට කරන්න පුළුවන් තියෙන කටයුත්ත අඩුයි. මේක මේ අයවැයට ඉස්සෙල්ලා මේක ඔබතුමා මේ සඳහා වැඩි මුදලක් පුනරාවර්තන විද අමාත්‍යාංශයට වෙන් කරවා ගන්න. නැත්නම් ඔබතුමාගේ ඉලක්කයන් සහ අරමුණු කරා යාමට නොහැකියාව තියෙනවා. ඔබතුමාට කිරීමේ හැකියාව අවශ්‍යතාවය තිබුණත් මුදල් ප්‍රතිපාදන නැති නිසා කරන්න නැතු වෙන්න පුළුවන්. කරන්න නොහැකියාව වෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට මේ මේ කටයුතු අනිවාර්යෙන් කරන්න. ඒ නිසා මේ මුදල් අමාත්‍යතුමාගෙන් අරගෙන මේ ප්‍රතිපාදන ටික මේව කළ දෙන්න. ඊළඟට සමෘද්ධිය වැඩි කරා කියනවා මේගොල්ලෝ. දෙක් 100%කින් වැඩි කරා කියනවා. අනේ අපෝ පව්. මේ අපි 2014 අයවේ ඔක්තෝබර් මාසයේ අයවේ මහින්ද රාජපක්ෂතුමා මැතිතුමා තමයි සමෘද්ධිය 510 10 2000 3000 අන්තිම එක. හැබැයි
අවසන් කරන්න
සමා වෙන්න පොඩ්ඩක් විනාඩිය දෙන්න අපගරු නියෝජ්‍ය කතාතුමනි. හැබැයි ඔබතුමාලා කරේ 2000 දිනසිය ඇවේ මොකද කරේ රුපියල් 500ක් වැඩි කරා. 3000 2500 කරා. 100%කින් වැඩි කරනවා කියලා වැඩි කරේ අපෙන් අපි තමයි වැඩි කරේ. මහලකොට කය ගන්නවා. අපි සමෘද්ධි ව්‍යාපාරේ වැඩි කරා 100%දෙතුනකින් වැඩි කරා. අපි බජට් එකෙන් කොල්ලා ගිය එක මේ ඊටපස්සේ රුපියල් 500ක් වැඩි කොල්ලා කියනවා අපි 100%දෙසියකින් වැඩි කරා කියලා. මේ නිසා අප්‍රේල් මාසේ. ඒ නිසා ගරු අපේ ඒකම අපේ මේ සේවකයා මාරු කිරීමේ වැඩපිළිසටහනක් යනවා. මං කියන්නේ මේ සේවකයෝ මේ ආයතනවල තැන් මේ ග්‍රාමසේක වසම්වල වැඩ කටයුතු කළා. සාල පළපුරුද්දක් තියෙනවා. ඒ මිනිස්සයා ආය අධීක්ෂණය කරන්න ඕනේ පුජ්‍යලයන් පිළිබඳව. ඒ වසමේ ඉන්න පුජ්‍යලය පිළිබඳව හොඳ පරිණතභාවයක් සහ මේ ඒ මිනිස්සු පිළිබඳව හොඳට එක එක පවුල් ගැන වෙන වෙනම අඳුරනවා. ඒ නිසා මාරු කිරීම තුළ ඔබතුමාගේ මේක සූක්ෂම කඩකප්පල්කාරී ව්‍යාපාරයක්.
අලුතෙන්
මාරු කරන පස්සේ ආපුවන් පස්සේ නිලධාරි ඒ ප්‍රදේශය අඳුනගත්තම අඳුනගන්න ගියාම තව කාලයක් යනවා. ඔබගේ අරමුණු ඉලක්කයන් කරා යාමට මේක තනුවේ කියනවා. ඒ නිසා මෙව්වා කටයුතු කරද්දී එකක් දිවිනැගීමේ අරමුදල ඔබතුමාට ගිය පරවල් වල පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මා මුදල්
ඥානයේ දෙකක් පරිපූර්ණක් දිනවා.
හරි මම හිතන අපේ ගරු අමාත්‍යතුමා අපි කිව්ව කාරණා වැඩි සැලකිල්ලට අරගෙන මේ පිළිබඳව සමෘද්ධි ව්‍යාපාරයට ඉතාම සාධාරණීෂ්ඨ කරයි කියලා මා විශ්වාස කරන සියලු දෙනාට.
දැයි අරබල් ගරු අරබල් අධිකරණාලෙන්
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. சமூக வலுவூட்டல் மற்றும் நலநோன்புகை அமைச்சின் கீழ் பேசுவதற்கு நான் விருப்பப்படுகிறேன். எங்களுடைய அமைச்சர் எஸ்பி திசாநாயக் அவர்கள் ஒரு பழமையான அரசியலில் பல கஷ்டங்களை தாண்டி வந்தவர். அவருடைய அமைச்சிலே பேசுவதற்கு நான் மகிழ்ச்சி அடைகிறேன். இந்த வலுவூட்டல் சம்பந்தமாக பேசுவதாக இருந்தால் இன்றைக்கு எங்களுடைய கூடுதலாக வடக்கு கிழக்கு மாகாணங்களிலே போரால் பாதிக்கப்பட்ட இளைஞர் யுவதிகள் அவர்களுடைய இளமை காலங்கள் பல திசை மாறி போய் என்ன செய்வதென்ற ஒரு எதிர்பார்ப்போடு இன்றைக்கும் இருந்து கொண்டிருக்கிறார். அவர்களை நெறிப்படுத்துவதற்கு அமைச்சர் ஒரு திட்டத்தை வகிக்க வேண்டும். உதாரணமாக புனர்வாழ்வு அளிக்கப்பட்ட எங்களுடைய போராளிகளாக இருக்கலாம், எனது கட்சியை சார்ந்த தமிழ விடுதலை இயக்கத்திலே அங்கவினர்களாக இருக்கின்ற போராளிகளாக இருக்கலாம், இந்த போராட்டத்திற்கு தங்களை அர்ப்பணித்த இயக்கங்களின் போராளி குடும்பங்கள் அவருடைய எதிர்காலம் என்பது ஒரு கேள்விக்குறியான விடயத்திலே காணப்படுகிறது. சமுத்தி புனர்வாழ்வு அளிக்கப்பட்ட எங்களுடைய இளைஞர்களுக்கு அரசாங்கம் அவர்களை விடுதலை செய்கின்ற போது, முந்தைய அரசாங்கம் அவர்களை விடுதலை செய்கின்ற போது அவர்களுக்கு வங்கி கடன் தரலாம், சுய தொழில் செய்வதற்கான வாய்ப்பு தரலாம் என்றெல்லாம் ஆசை வார்த்தை காட்டினார். ஆனால் இன்றைக்கு அவர்கள் ஒரு சமூகத்தால் கைவிடப்பட்டவர்களாக, இந்த புலனாய்வு துறை இராணுவம் அங்கே கூடுதலாக இருக்கின்றபடியால் பக்கத்து வீட்டிலே இருக்கின்ற ஒரு குடும்பம் இந்த போராளி குடும்பங்களோடு பேசுவதற்கு தயங்குகிறார். நாளைக்கு எங்களுக்கும் அந்த பிரச்சனை வந்து விடுமோ? ஒரு வேலைக்கு போவதாக இருந்தால் அவர்களுக்கு வேலை கிடைப்பது என்பது குதிரை கொம்பாக இருக்கிறது. ஆகவே இந்த போன அரசாங்கம் அந்த ஆசை வார்த்தைகளை அவர்களுக்கு சொல்லி அந்த விடயத்திலே அக்கறை இனத்தை காட்டியது உங்களுக்கு தெரியும். ஆகவே நீங்கள் ஒரு சீனியர் அமைச்சர், பல கஷ்டங்களை தாண்டி வந்தவர், அந்த வகையிலே அந்த இளைஞர்களை நீங்கள் கவனத்தில் எடுத்து அவர்களுடைய வாழ்க்கையை மேம்படுத்த வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய பிரதேசத்திலே இந்த சமுத்தி என்பது குறிப்பாக எல்லா மக்களுக்கும் வழங்கப்பட வேண்டிய ஒரு குறிப்பிட்ட வீதத்தை தவிர ஏனையவர்களுக்கு இந்த சமுத்தி கொடுப்பனவு வழங்கப்பட வேண்டும் என்பது என்னுடைய கோரிக்கை. காரணம் என்னவென்றால், மிக ஏழையான மக்கள், கூலி வேலை செய்கின்ற அந்த மக்கள் கூடுதலாக வாழுகின்ற பிரதேசம் என்று பார்க்கின்ற போது எங்களுடைய வடக்கு கிழக்கு பிரதேசமாகத்தான் இருக்கிறது. ஆகவே ஏழை மக்களுக்கு அவர்களை மேம்படுத்துவதற்கான ஒரு அமைப்பு தான் இந்த சமுத்தி முறை. ஆகவே இந்த சில இடங்களிலே அரசாங்கத்து, அதாவது உத்தியோகத்தர்கள், அவர்கள் தங்களுடைய சுயநலத்தின் காரணமாக இந்த ஏழை குடும்பங்கள் பாதிக்கப்பட்டிருக்கிறது. சில பேர் லஞ்சம் வாங்குகிறார்கள் அந்த பேரை இடுவதற்கு, சில பேர் அந்த தனி, அதாவது கணவன் இல்லாத குடும்பங்களிலே லஞ்சமாக அவர்கள் கேட்பது அந்த குடும்பத்திலே குடும்பத்தை தலைமை தாங்குகின்ற அந்த பெண்ணிடம் அவர்கள் உடல் இச்சையை லஞ்சமாக கேட்கிறார்கள். இப்படி பல பன் செயல்களின் ஊடாக போன அரசாங்கத்தில் அமைச்சர் அவர்கள் இதிலே கவனத்தில் எடுக்க வேண்டும். போன அரசாங்கம் தன்னுடைய செயல்பாட்டிலே அமைச்சர்களுக்கு அந்த தெரிவென்பது, ஒரு சமுத்தி உத்தியோகத்தர்கள் தெரிவென்பது படு மோசமான முறையிலே நடத்தப்பட்டது. இதிலே நீங்கள் கவனம் எடுக்க வேண்டும். ஏனென்றால் நான் மீண்டும் சொல்லுகிறேன், நீங்கள் அனுபவம் வாய்ந்த அமைச்சர், பல கஷ்டங்களை தாண்டி வந்தவர், இந்த நாட்டிலே ஒரு நாட்டின் உறுப்புரிமையை இழந்து மீண்டும் நீங்கள் இந்த உங்களுடைய சொந்த நிலைக்கு வந்தவர்கள். ஆகவே அந்த எங்களுடைய பிரதேசத்திலே இந்த சமுத்தி உத்தியோகத்தர்கள் தெரிவென்பது மிக மோசமான முறையிலே நடைபெற்றது. அதிலே நீங்கள் கவனம் எடுக்க வேண்டும். இன்றைக்கு பார்த்தீங்கன்றால் சில கடிதங்கள் வருகின்ற போது மற்றவர்களுக்கு அந்த கடிதத்தை காட்டி, அந்த குடும்பத்திலே இருக்கின்ற குடும்பத்திலே இருக்கின்றவர்களிடம் காட்டி, என்ன இதில் எழுதியிருக்கிறது என்று ஒரு உத்தியோகத்தர் கேட்கிறார் என்றால் அது எப்படியான ஒரு உத்தியோகத்தராக இருப்பார் என்பதை சிந்தித்து பாருங்கள். சில நேரம் கையெழுத்து போட முடியாதவர்கள் கூட தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். நான் அவர்களை நிப்பாட்ட வேண்டும் என்று நான் சொல்லவில்லை. திறமையின் அடிப்படையிலே படித்த இளைஞர்கள் இந்த சமுத்தி உத்தியோகத்தர்களாக வருகின்ற போது எங்களுடைய ஏழை மக்கள் அதிலே பயனடையக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. இன்றைக்கு ஒரு விடயத்தை நான் சொல்ல வேண்டும். இந்த அரசாங்கம் ஒரு பழைய அரசாங்கம் ஒரு வங்குரோத்த நிலையை புதிய அரசாங்கத்திற்கு விட்டு சென்றிருக்கிறது. இதை மீண்டும் நீங்கள் கட்டி எழுப்புவதற்கான முயற்சியை மேற்கொள்கிறீர்கள். அதற்கான பல கஷ்டங்களை பல நாடுகளுக்கு சென்று நிதியை பெறுவதற்கான முயற்சியை புதிய அரசாங்கம் செய்து கொண்டிருக்கிறது. ஆனால் நீங்கள் ஒன்றை யோசிக்க வேண்டும், கிராமப்புறங்களிலே அல்லது நகரப்புறங்களிலே மாவட்டங்களிலே அங்கே இருக்கின்ற அந்த அரசு வேலை திட்டங்கள் காரியாலயங்கள் உங்களுக்கு இணைவாக வேலை செய்யவில்லை என்றால் நீங்கள் படுகின்ற துன்பங்கள், அதாவது நீங்கள் இந்த நாட்டை கட்டி எழுப்புகின்ற எங்களுடைய மக்களை வாழ்வாதாரத்திலே மேல் நோக்குகின்ற அந்த திட்டங்கள் எல்லாம் தவிடுபொடியாகிவிடும். அந்த நிலைமைதான் இப்பொழுது நடந்து கொண்டிருக்கிறது. நீங்கள் ஒவ்வொரு காரியாலயத்திலும் ஒவ்வொரு கச்சேரியிலும் ஒவ்வொரு மாவட்ட செயலகங்களிலும் நீங்கள் இந்த அரசாங்கம் செய்கிற வேலைகளிலே கவனம் என்பது மிக குறைவாக இருக்கிறது. அவர்கள் அந்த அளவுக்கு பழக்கப்பட்டு விட்டார்கள். கடந்த கால அரசு அப்படி பழகிவிட்டிருக்கிறது. ஆகவே இந்த நிலை மாற்றப்பட வேண்டும். அங்கே இருக்கின்ற அதிகாரிகள் எல்லோரும் மாற்றப்பட வேண்டும். மாற்றுவதனூடாகத்தான் நீங்கள் ஒரு புதிய புரட்சியை நீங்கள் செய்து காட்டலாம். ஆனால் நீங்கள் எவ்வளவுதான் முயற்சி செய்தாலும் அங்கே அது நடைமுறைப்படுத்தவில்லை என்றால் இந்த அரசாங்கத்தை மக்கள் குறைதான் சொல்லுவார்கள், அமைச்சர்கள் மீது குறைதான் சொல்லுவார்கள், ஒன்றுமே நடைபெறவில்லை என்று. ஆகவே இந்த சமத்தி முறையிலே சமத்திய தேர்விலே வடக்கு கிழக்கிலே முறைகேடுகள் நடந்திருக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அந்த விடயத்திலே நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். கவனத்தில் எடுத்து உண்மையான கல்வி திறமையுள்ளவர்களுக்கு நீங்கள் யாற்ற சிபார்சும் தேவையில்லை. எங்களுடைய சிபார்சும் நாங்கள் சிபார்சு பண்ணி நாங்கள் எங்களுடைய இளைஞர்களை தர தேவையில்லை. திறமையின் அடிப்படையிலே நீங்கள் தெரிவு செய்து இந்த சமுத்தி அந்த சமுத்தி உத்தியர்களை நீங்கள் ஒரு சரியானவர்களை தெரிவு செய்கின்ற போதுதான் அந்த கஷ்டப்பட்ட மக்களை நீங்கள் தூக்கி நிறுத்தக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. நான் போன ஒரு வரவு செலவு திட்டத்திலே ஒரு விடயத்தை நான் கூறினேன். ஒரு அம்மனை சொன்னார்கள், தான் காரியாலயத்துக்கு வந்து வீடியோ கேம் விளையாடி பின்னேறும் செல்வதாக. ஒரு முக்கிய பதவியில் இருக்கின்ற அந்த அம்மணி, நான் எந்த டிபார்ட்மெண்ட் என்று சொல்லவில்லை, அவர் சொல்லுகிறார் தான் காலையிலே சாப்பாட்டை கட்டிக்கணும்னு ஃபுல்லா கம்ப்யூட்டர்களில் சார்ஜை போட்டுட்டு வந்து நான் ஒரு கம்ப்யூட்டர் கேம் விளையாடி போட்டு பின்னிடம் செல்லுகிறேன். ஒரு அரச திணைக்களத்திலே நடைபெறுகின்ற விடயம். இந்த விடயத்தை நான் பாராளுமன்றத்திலே பேசின போது மன்னார் கச்சேரியிலே ஒரு பெண் பாதிக்கப்பட்டார். நான் எந்த கச்சேரி மன்னார் கச்சேரியில் அந்த பெண் ஒரு அதிகாரி அந்த வீடியோ பார்த்ததுன்னு நான் சொல்லவில்லை. நான் பொதுவாகத்தான் சொன்னேன். அவர் தண்டிக்கப்பட்டிருக்கிறார். நான் அந்த பெண்ணைத்தான் சொன்னதாக சொல்லப்பட்டு தண்டிக்கப்பட்டிருக்கிறார். உண்மையிலே நான் மன்னார் காரியாலயம் அல்லது மன்னார் கச்சேரி என்று நான் சொல்லவில்லை. இப்படி ஒவ்வொரு திணைக்களங்களிலும் இந்த வீடியோக்கும் விளையாடுற நிலைமை கூடியிருக்கிறது. அமைச்சர் அவர்களே, இதிலே நீங்கள் கவனம் எடுக்கவில்லை என்றால் எப்படி இன்றைக்கு எதிரணி கடந்த காலத்திலே எங்களுடைய மக்களை துன்பமாக்கி எங்களுடைய மக்களை கடலிலே கொண்டை தட்டி போடுகின்ற அளவுக்கு திட்டங்களை போட்டு இன்றைக்கு இந்த நாட்டிலே பல இதுகளை சூறையாடி ஒரு புதிய அரசாங்கத்தை புதிய ஜனாதிபதியை கொண்டு வருவதற்கு தமிழ் பேசும் மக்கள் அரும்பாடுபட்டு புதிய அரசாங்கத்தை கொண்டு வந்திருக்கின்ற இந்த நிலையிலே ரெண்டு விடயத்தை நாங்கள் எங்களுடைய மக்கள் எதிர்பார்க்கிறார். ஒன்று, இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும். இந்த புதிய அரசியல் சாசன திருத்தத்திலே இனப்பிரச்சினை என்பது தீர்க்கப்பட வேண்டும் என்பது பிரதானமாக இருக்கிற அதே நேரத்திலே தங்களுடைய வாழ்க்கை தரமும் உயர்த்தப்பட வேண்டும் என்று அவர்கள் நினைக்கிறார்கள். ஆகவே அந்த விடயத்திலே ஒவ்வொரு அமைச்சரும் நீங்கள் கவனம் எடுக்கின்ற போது இந்த திணைக்களங்களையும் நீங்கள் கவனிக்க வேண்டும். உங்களுக்கு வேலைப்பழு காரணமாக நீங்கள் உங்களை சார்ந்தவர்களை நீங்கள் அனுப்புகின்ற போது அவர்களும் அந்த அவர்களோடு சேர்ந்து அங்கு சரியாக நடக்கிறது என்று சொல்லுகின்ற அந்த நிலைமை, அந்த ரிப்போர்ட்டை பார்க்கின்ற போது உங்களுக்கு அங்கே சரியான விடயங்கள் நடைபெறுகிறது என்று நீங்கள் நினைத்து சும்மாக இருந்தீர்கள் என்றால் அந்த அவப்பேர் உங்களுக்கு தான் வரும். ஆகவே சமத்தி, இந்த சமத்தி முறையிலே நீங்கள் ஒரு அனுபவப்பட்ட அமைச்சர். இந்த சமுத்தி என்பது எங்களுடைய பிரதேசத்திலே உண்மையிலே எங்களுடைய மக்கள் வாழ்வாதாரத்துக்கு திண்டாடுகின்ற அந்த மக்களை தூக்கி விடுகின்ற ஒரு அமைச்சு உங்களுடைய அமைச்சு. ஆகவே இந்த அமைச்சு என்பது கஷ்டப்படுகிறவர்கள் கஷ்டப்பட்டு கொண்டு இருக்கின்ற போது வசதியானவர்களும் இந்த சமுத்தி பெறுபவர்களை அனுபவிக்கின்ற நிலை எங்களுடைய நாட்டில் இருக்கிறது. டிராக்டர் வச்சிருப்பார், போட் வச்சிருப்பார், இன்ஜின் வச்சிருப்பார், வசதியாக இருப்பார், அவரும் சமுத்தி பெறுபவர்களை பெறுவார். இந்த சமுத்தி வங்கியிலே வேலை செய்கின்ற நிலைமை, வங்கி கடன் கொடுக்கிறது அல்லது ஒரு ஒரு தன்னோட சொந்த காலில் நிற்பதற்கான அந்த முயற்சியை வங்கி மேற்கொள்கின்ற போது அந்த பணங்கள் எல்லாம் சரியாக போகிறதா? கமிஷன் தந்தா தான் 5000 ரூபாய் தரணும்டா 2000 ரூபாய் கொடுக்கணும். ஒரு அம்மா, ஒரு வயசான அம்மையார் போய் இந்த வங்கியிலே கடன் கேட்கின்ற போது சொல்லுகிறார்கள், நீ 3000 ரூபாய் தந்தா தான் உனக்கு லோன் தரலாம். தன்னுடைய தோட்டை கலட்டி அடமானம் வைத்து அந்த லோனை பெறுவதற்கு அந்த அம்மையார் முயற்சித்தார். ஆகவே நான் என்னத்தை கூற வருகிறேன் என்றால், பல பேர் பேசுகின்ற போது தரவோடு பேசுகிறார்கள். ஆனால் தரவோடு பேசுகிறது என்பதை எந்த பிரியோசனத்தையும் தராது. இந்த தரவோடு பேசுகின்ற விடயங்களை கண்காணிக்கின்ற நிலை வருகின்ற போது சரியான உத்தியோகத்தர்களை போட்டு, சரியான அதிகாரிகளை போட்டு, ஒரு மாவட்ட ரீதியான செயல்பாட்டிலே சரியான செயல்பாடு நடைபெறவில்லை என்றால் நாங்கள் தரவோடு பேசுவதும் வீணாக போய்விடும், அமைச்சர்களும் செய்கின்ற அந்த வேலை திட்டங்களும் அநியாயம் போயிடும், மக்கள் இந்த அரசாங்கத்தை கூடாத அரசாங்கம், ஒரு இந்த அரசாங்கம் எங்களுக்கு ஒன்றுமே செய்யவில்லை என்ற அந்த ஒரு சாபத்தை இந்த புதிய அரசாங்கம் பெறப்போகிறது என்பதை நான் ஒரு அபாய மணி அடித்து காட்டுகிறேன். என்றால் முதல் நாங்கள் இங்கே இருக்கிறோம், அரசாங்கம் இருக்கிறது, நடைமுறையிலே செயல்படுகின்ற நிலையிலே மாற்றங்கள் வராத நிலையிலே இன்றைக்கு பார்த்தீர்கள் என்றால் அதிகாரிக்குள்ளே 2 பக்கங்கள் இருக்கிறது. ஒரு சாரார் மஹிந்த ராஜபக்சேயின் பக்கம், ஒரு சாரார் மஹிந்த ராஜபக்சேயின் பக்கம், அதிகாரிகளை சொல்லுகிறேன், ஒரு சாரார் புதிய அரசாங்கத்தின் பக்கம். இந்த மஹிந்த ராஜபக்ச கௌரவ மஹிந்த ராஜபக்ச அவர்களுடைய பக்கத்தில் இருப்பவர்கள் இந்த அரசாங்கம் உயர்வதற்கு விடமாட்டார். புதிய அரசாங்கத்திலே அந்த அந்த உத்தரவுகளை கேட்டு செய்ய நினைப்பவர்கள் செய்கின்ற போது இவர்கள் தடுக்கின்ற போது அங்கே ஒரு முன்னேற்றம் வராது. இந்த நாட்டிலே அது இருந்து கொண்டிருக்கிறது. நாங்கள் கனபேரை விசாரணையின்றி கருணாமன் கைது செய்யப்பட்டிருக்கிறார். விசாரணையின் ரீதியிலே கன விஷயங்கள் கைது செய்யப்படுகிறது, விசாரணை நடைபெற்றுக் கொண்டிருக்கிறது, நல்ல விஷயம். ஆனால் நாட்டை கட்டி எழுப்புவோம் என்று இப்படியான விஷயங்களை நீங்கள் ஒரு பக்கம் செய்கின்ற போது, ஒரு பக்கம் நாட்டை கட்டி எழுப்ப உங்களுடைய உத்தரவை செய்ய மறுக்கின்ற அதிகாரிகள் இருக்கும் மட்டும் நீங்கள் ஒன்றுமே செய்ய முடியாது. ஆகவே என்னது ஆலோசனை என்னென்றால், இந்த புதிய அரசாங்கம், ஜனாதிபதி அவர்கள், எங்களுடைய வடக்கு கிழக்கிலே எங்களுடைய மக்களின் வாழ்வாரம், இந்த நாட்டிலே இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்றால் பொருளாதார ரீதியிலே ஒவ்வொரு திணைக்களத்திலும் உங்களுடைய பார்வையின் கீழ் இருக்க வேண்டும். இந்த திணைக்கள அதிகாரிகள் 10-15 வருடங்களாக ஒரே இடத்திலே இருக்கிறார்கள். அது அரசாங்க அதிபராக இருக்கலாம், டிஎஸ் ஆக இருக்கலாம், இந்த உத்தியோகத்தர்களாக இருக்கலாம், 15-20 வருடங்களாக அங்கே இருந்து கொண்டு இருக்கின்றவர்கள் எப்படி உங்களுக்கு விசுவாசமாக செயல்பட முடியும்? ஆகவே நீங்கள் புதிய ஒரு
வேலை திட்டத்தை எங்களுடைய மக்கள் மத்தியிலே கொண்டு வர வேண்டும் என்றார். இந்த திணைக்கள தலைவர்கள் மாற்றப்பட வேண்டும். சமத்தியிலே நீங்கள் ஒரு புதிய புரட்சியை செய்ய வேண்டும். அந்த ஏழை மக்கள் உங்களை வாழ்த்துகின்ற போது அந்த சமத்தி ஊடாக பயனடைகின்ற அந்த அப்பாவி ஏழை மக்கள் அந்த வயிறு நிறைகின்ற போது அது உங்களுடைய வாழ்த்து அவர்கள் செய்கின்ற அந்த வயிறு நிறைகின்ற போது அவர்கள் படுகின்ற இன்பம் உங்களுடைய சந்ததியை வாழ வைக்கும். ஆகவே நீங்கள் ஒரு புதிய புரட்சியை செய்ய வேண்டும். இந்த சமத்தியில் கடந்த காலத்திலே உள்ளவர்கள் களை எடுக்கப்பட வேண்டும். அதிகாரிகள் அந்தந்த இடங்களிலே மாற்றப்பட வேண்டாம், மாற்றப்படக்கூடாது என்பதை நான் அமைச்சரிடம் வேண்டிக் கொள்கிறேன். ஒரு மாற்றத்தை செய்வதாக இருந்தால், உதாரணமாக மன்னாரிலே ஒரு அதிகாரியை நீங்கள் மாற்றுகிறீர்கள் என்றால் அவர் மன்னார் டவுன்ல இருந்து அடம்பனுக்கு மாற்றக்கூடாது, அம்பாந்தோட்டைக்கு மாற்ற வேண்டும். இப்படி வேறு இடங்களுக்கு மாற்றுவதனூடாகத்தான் ஒரு புதிய நிர்வாகத்தை அங்கே கொண்டு வர முடியும். நீங்க உள்ளூருக்குள்ள மாத்தினீங்கன்னு சொன்னா இதான் பிரச்சனை. அவர்கள் மற்ற இடத்திலையும் வந்து இதே பிழையத்தான் விடுவார். நல்ல அதிகாரிகள் இருக்கிறார்கள், திறமையாக செய்யக்கூடிய அதிகாரிகள் இருக்கிறார்கள். போன அரசு இந்த அதிகாரிகளிடம் கையளிக்கவில்லை, நீ இந்த வேலையை செய்ய. போர்க்காலத்தில் கூட எங்களுடைய அதிகாரிகள் திறமையாக நிர்வாகத்தை செய்தவர்கள். அவருடைய கையிலே நல்ல அதிகாரிகளிடம் கையிலே விட்டு பாருங்கள், உங்களை விட நல்ல முறையிலே செய்து உங்களுடைய பெயரை தூக்கி நிறுத்துவார். அவை பொருளாதார ரீதியாக நீங்கள் ஒரு நல்ல ஒரு புரட்சியை செய்ய வேண்டும் என்பதுதான் என்னுடைய வேண்டுகோளாக இருக்கிறது. ஆகவே நான் தரவு ரீதியாக பேச விரும்பவில்லை. புரட்சி என்பது இங்கே செய்வதுதான் புரட்சி அல்ல. ஆக்களை கைது செய்வதும் விசாரணை செய்வதும் புரட்சி அல்ல. அடிப்படை கீழ்மட்டத்திலே புரட்சி வர வேண்டும். அந்த மக்கள் ஒரு நல்ல எதிர்காலத்தை, இந்த அரசாங்கத்திலே ஒரு நல்ல எதிர்காலம் வருகிறது என்று உணர வேண்டும். அந்த உணர வைக்கின்ற பொறுப்பு உங்களிடம் இருக்கிறது. நீங்கள் பல துன்பங்களை தாண்டி வந்தவர். அவை எங்களுடைய இந்த நாட்டிலே வாழுகின்ற அனைத்து ஏழை மக்களின் துன்பங்கள் உங்களுக்கு தெரியும். அவருடைய பிரச்சனையை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். உங்களுடைய அமைச்சர்கள் பேசுவதிலே நான் உண்மையிலே மகிழ்ச்சி அடைவதோடும் அதைவிட இந்த அமைச்சர் செய்யக்கூடியவர் என்ற அந்த நம்பிக்கையோடு நான் பேசுகிறேன். உங்களை கரகாலமாக எங்களுக்கு தெரியும். உங்களுடைய வண்டில் நீங்கள் உங்களுடைய இங்கே இந்த நாட்டின் உரித்தை இழந்த நிலையிலே தைரியமாக இருந்தீர்கள். இப்பொழுதும் உங்களுடைய அமைச்சர் என்ற ரீதியிலே நீங்கள் இதிலே ஒரு நல்ல சமுத்தியிலே உங்களுடைய இந்த இளைஞர்களை வலுவூட்டுகின்ற செயல்பாட்டிலே நீங்கள் ஒரு புரட்சியை செய்ய வேண்டும். நாங்கள் உங்களுக்கு உறுதுணையாக இருப்போம். எங்களுடைய ஏழை மக்களின் வாழ்க்கையை நீங்கள் தூக்கிவிட வேண்டும். அதற்கு மாவட்ட ரீதியான ஒரு மாற்றத்தை நீங்கள் காண வேண்டும் என்று சொல்லி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.